දැන් හැම දිනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේට, තථාගතයන් වහන්සේ නිසා බිහි වුණා වූ ධර්ම රත්නයටත්, යදුන් ධර්ම රත්නය නිසා බිහි වුණා වූ මාර්ග බුද්ධ මහා සංඝ රත්නයට නමස්කාර කරමු. නමස්කාර වේවා.
සාදු.
අද අපි භාවනාවට තෝරගත්තේ ආනේංජ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙකි භාග්‍යතුන් වහන්සේ කුරු රට කම්මස්ස නම්ම ධම්ම නම් වූ කුරු රට වැස්සන්ගේ නියං ගමකේද එහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන්ට මහණී කතා කළ සේක. පින්වතුන් වහන්සේ ඒ භික්ෂූ භාග්‍යතුන් වහන්සේට උත්තර දුන්නා. භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළේ. මහණෙනි, කාමය අනිත්‍ය හිස්ය. මුසා මෝස ධර්ම විනාශවන ස්වභාවයත් ආවේ. මහණෙනි, මේ මායාවකින් කරන ලද්දක් වෙන්නේ අඥානියන් විසින් මගේ කියන ලබන්නා වූ. මෙලව ඇත්තා වූ යම් මනුස්සකාම ගුණයක් වේද, පරලොව ඇත්තා වූ යම් කාම ගුණයක් වේද, මෙලව ඇත්තා වූ යම් මනුස්සකාම සංඥාවක් වේද, පරලොව ඇත්තා වූ යම් කාම සංඥාවක් වේද, මේ දෙකොටස මායයට යටත් වේ. මේ මායාවේ ස්ථානය වේ. මායා දමන කෑම වේ. මායාවේ කොටු වේ. මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයද, ව්‍යාපාදයද, අන්නේයන්ගේ වැඩියෙන් කිරීමේ කියලා සාරම්භයේද යන අකුසලියව පවතිත්. ඒ අකුසලිය මේ ශාසනයේ හික්මෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස පවසීය. එතකොට මෙතන මේ පාලි භාෂාවෙන් වෙන්නනෝ අනිච්චා භික්කවේ කාමං තුච්ඡා මුසා මෝසද මයාකත මේතම් භික්කවේ බාලලාප. ඒ කියන්නේ කාමයේ කියන එක අනිත්‍යයි කියන එක. කාමයේ අනිත්‍ය නිසා තමයි තථාගතයන් වහන්සේටත් ඒකෙන් ගැලවෙන්න පුළුවන්කම හිතුවා. ඔය කාමයේ කියන එක ඕගොල්ලෝ දන්නවා, අර අභිනිවේෂ ඩයග්‍රෑම් එකේ එහෙම භාවිතා කරපු අය. අපි අර රාග සල්ලේ මේක කරපොන. ඒ රාග සල්ලේ සුබයි කියලා අරගෙන කැරකෙවීම. එතනින් අපිට ඇති වෙනවා විඥානයක්. මෝහේ ඊට පස්සේ අපි අර ඒක සුබයි කියලා ගත්තා ආලින් කරකවනකොට මේක නිත්‍යභාවය කියන එක ඇති වෙන්නේ. අපි නැවත නැවතත් පුන පුනා ස්පර්ශ කෙරේ. ඒක හරියට බලන්න අර කට්ලට් ටිකක් මේසයක් පිඟානක තියෙනවනේ. ඕගොල්ලෝ පාටි එකකට ගිහිල්ලා ඉන්නකොට අර දෙන්නේ කතා කර කර ඉන්නවා. බලනකොට ඕගොල්ලෝ කතා කර කර අර කට්ලට් ටික සියා සැරින් සැරේ බලන. බලනකොට වෙන්නේ අර කට්ලට් ටික එක එක්කින අරගෙන යනවා, ඩිසපියර් වෙලාගෙන යනකොට තමයි ඕගොල්ලන්ට පොඩ්ඩක් කලබල වෙලා ඕගොල්ලෝ කෑම කතාව නවත්තලා අර කට්ලට් වලට ගන්න යන්නේ. එතකොට අර ස්පර්ශ වෙමින් අරක පවතින තාක්කල් ඕගොල්ලන්ට පේනවා ඒක නිත්‍යයි කියලා. ඔන්න ඔය විදිහට තමයි මේ කාමයේ කියන එක. අපි නැවත නැවතත් කුණු කුණා ස්පර්ශ කරමින් අපි ඒක පවත්වන තාක්කල් ඒක අපිට නිත්‍යයි කියලා තේරෙනවා. අපි කරගවන්නේ නැත්තම් අර කට්ලට් ටික ඉවරුනහම මේ වැඩේ ඉවරයි. ආන්නේ අර්ථය තමයි මේ පින්නන්නේ බුදුහාමුදුරු මාණි කාමයේ අනිත්‍යයි. ඒතකොට කාම තුච්චා, ඒක හිස් දෙයක්, තුච්ච දෙයක්. ඊළඟට කියනවා මුසා මෝස ධම්මක් කියලා. මුසාව මොකද්ද? මුසාව මේ මුසාව තමයි අපි මේ සාමාන්‍යයෙන් මිනිස්සුන් කතා කරන්නා වූ මුසාවේ අර්ථයක් තියෙනවා. ඊට වඩා මේක ගැඹුරු. ඒ මුසාව කියලා කියන්නේ අපි මේ ලෝකේ තියෙන දුක්ඛය අපි හැබැයි සුඛයි කියලා ගන්න. චතුරාර්ය සත්‍ය තියෙන මොකද්ද? තනිකර දුක්ඛය. නමුත් සත්‍යෝ හිතනවා මේ සුඛයි කියලා. එතකොට ඒකම තමයි මේ මුසාව වෙලා තියෙන්නේ. ඒකමනේ අපි මගේ කියලා ගන්නෙ. එතකොට ඒ සුඛය කියන එක අරගෙන තමයි අපි මේ මුසාව කියන එක ඇති වෙලා තියෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ පෙන්වන මේක මෝස ධර්මයක් කියලා. මේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම ගත්තහම මෝස ධර්මය. අපි හිතාගෙන හිටියා අපි කෙමිස්ට්‍රි ෆිසික්ස් ඔය එක දේවල් ඉගෙන ගන්නකොට, ඉංජිනේරින් කරනකොට, දොස්තර විභාගය ආරම්භ මෙව කරනකොට මේක තමයි ධර්මය, මේක තමයි මේකෙන් තමයි පවතින්නේ කියලා හිතුවා. ඒකේ පැවතීමක් තියෙනවා නේද? පොඩි කාලයකට පැවතීමක් තියෙනවා. අපි හැබැයි මේ පොඩි කාලයකට පවතිනා වූ දේ අපි හිතුවා ඒක දීර්ඝ කාලිනව පවතින මේක තමයි ක්‍රමය කියලා. බුදුහාමුදුරු පෙන්නන්නේ ඔක්කොම මෝස ධර්ම. කාටවත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. හදාගත්ත ගියක් හදාගත්ත මිනිස්සයා ගේ නඩත්තු කරන්න ඕනේ කියන එක තියෙනවා. ශරීර කූඩුවක් හදාගත්ත මිනිස්සයාට ඒ දුස්තර මහත්තයා වුණේ කියන එක තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් මෙතන නැහැ. නමුත් අපි තේරෙනවා දුස්තර මහත්තයට කවදාවත් ඕගොල්ලම හොඳ කරන්න බෑ කියන්නේ. ඕගොල්ලන්ගේ රෝග හතරක් තියෙනවා නේද? ඒ රෝග හතර කිසිම ආකාරයකින් කිසිම දුස්තරයෙකුට හොඳ කරන්න බෑ. එතකොට මේ ඔක්කොම తాවකාලිකව තියෙන දේවල්. තථාගතයන් වහන්සේ පෙන්නන ඕගොල්ලන් මතක ඇති දුක්ඛ ප්‍රතිපදා දන්දා බින්නා. ඒක සත්‍යාදිට්ඨාණි කියන එක ඉගෙන ගත්තා. මේ ලෝකේ තියෙන ඔක්කොම මෝසදම්. යන් සත්‍යං අමෝසදම් නිබ්බා. නිර්වාණය විතරයි ඒ මුසාවක් නොවෙන්නා වූ දේ තියෙන. අනිත් ඒවා ඔක්කොම වෙනස් වෙනවා. දවසෙන් දවස වෙනස් වෙවි යන්නා දේවල්. ඉතින් ඊළඟට ආයෙත් කියනවා මායාකත මේ තමයි. මායාවකින් කරන ලද්දක් වෙන්නේ කියලා. අපි ඒකත් ඉගෙන ගත්තා නේද? මැජික් කාර්යය කියලා ඉගෙන ගත්තා විඥානේ නේද? විඥානේ විඥාකාරය කියලා. මායාකත මේත. ඊළඟට වෙන්නන බාල ලාපණම් කියලා. බාලයාගේ වචනයකින් සිදුරුවක් ඇති. අපිට ඇති වෙලා තියෙන කාමයේ හුඟක් වෙලාවට ඕගොල්ලෝ බැලුවොත් ඕගොල්ලන්ට වෙන්නේ බාලයාගේ වචනයම තමයි සිද්ධ වෙන්නේ. මට කියන්න පුළුවන් මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ. එතන මමයි යාළුවෝකේ කතා කර කර ඉන්නකොට තවත් යාළුවෙක් ඇවිල්ලා කියනවා එයා මේ කාන්තාවකගේ යම්කිසි ශරීර කොටසක් එයා වර්ණනා කරනවා. එතකොට මේ මගේ යාළුවා මන් දිහා බල්ලා අපි දෙන්න මූණ දිහා බලා ගත්ත බල්ලා ඉවිල්ලා එයා මගේ යාළුවා ඉඳන් කිව්වා එයා දැන් මහාන වෙලා ඉන්නේ එයා ඉඳන් කිව්වා බෝධිසත්වයෝ සහ නරුමයෝ කියලා අර මනුස්සයාට. මම මේ පෙන්වන්න හදන්නේ ඔන්න ඔය ක්‍රමයට තමයි අපිට මේ නැති කාමයන් කියන ඒවා ඇති වෙලා තියෙන්නේ. බලන්න පාසලක දරුවෙක් ඉන්නවා. ඒ දරුව පාසලට ගියා අවුරුදු 12ක් 10ක් 12ක් වෙන්න පුළුවන්. එතකොට ඒ දරුවා ඔය බොවගේ දේවල් ගැන හිතලා තියෙන පුද්ගලෙ නෙමෙයි ඒ කාලේ. මේ භවයේදී හිතලා නෑ. කලින් භවවල ඒවා භාවිතා කරලා තියෙනවා. එතකොට ඔය පන්ති ඉන්නා මෝරපු ළමෙක් හරි ඉහළ පන්තියේ ළමෙක් හරි මෙයාට කියන ඔය වගේ කතාවක්. ඒ කතාව කිව්වට පස්සේ මේ දරුවට හිතෙනවා මමත් ගිහිල්ලා මේ කතාව ඇත්තද කියලා බලන්න ඕනේ කියලා. එතකොට එයා අර දිහා බලනවා. බැලුවා මොකද වෙන්නේ? විඥානය එතන බැසගත්තා. නාම රූපයන් කියනවා ඇති වෙනවා. නාම රූපයන් ඇති වෙලා භවය දක්වාම ඕක ඇති වෙනවා. අර යන්න නැති කාමයන් කියනවා. ඇති වෙන්න මේක උදව් උපකාරයි. ඕක හරියට වෙනවා අපි සමාජයේ ගත්තාම. දැන් ළමයි පාඩම් කර කර ඉන්නවා. පාඩම් කරේ දවස් 3 විභාගෙට තියෙනවා. ගාන්සිල පාඩම් කරනවා. ඔතෙන්ට එනවා තව ළමයි කේ ළමයා. කලින් එක්ක පාඩම් කරලා. එහෙම නැත්නම් පාඩම් කරන්නේ නැති එක. එයා ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම අර චිත්‍රපටියක් ඇවිල්ලා තියෙනවා. හරිම හොඳයි. හැබැයි දවස් දෙකකින් යනවා. ඉතින් දැන් මේ ළමයි කල්පනා කරනවා මොකද කරන්නේ දැන් විභාගෙට යන්න. දවස් තුනක විභාගෙ තියෙනවා. මෙතන මේක චිත්‍රපටිය දවස් දෙකකින් ෆිල්ම් හෝල් එකේ යනවා. ඉතින් මේක ලොලුව කකහ කල්පනා කරලා ඊට පස්සේ ඒගොල්ලෝ ගිහින් බලුවම ඒගොල්ලෝ දන්නවා අර කිව්ව කතාවල් නම් මේ චිත්‍රපටි නෑයි කියලා. මොන වගේ බාලයාගේ වචනිය අපි වැදදා හරියට. ඒක තමයි බුදුහාමුදුරනේ බාල ලාපණා කියලා කියන්නේ. එතකොට මෙතන පෙන්නනවා යේච දිට්ඨ ධම්මික කාම එච්ච සම්පරායික කාම මේ දැන් තියෙන කාමයන් මෙතනින් පස්සේ මරණින් මත්තේ මොන භවයක් වේවා ඇති වෙන්නා ඒ කාමය ඊළඟට පෙන්නනවා ඒ දිට්ඨ ධම්ම කාම සංඥා සම්පරායික කාම සංඥා දැන් තියෙන කාම සංඥා මීට පස්සේ ඇති වෙන්නා වූ කාම සංඥා ඔබේ මේතම් මේ දෙකම මාර දෙය ඒ කියන්නේ මායයට යටත් වෙන්නේ මාරස්ස විසය මාර්යාගේ ස්ථානීය වෙනවා ඩොමේන් එක වෙනවා මාරස්ස විසය මාරස්ස නිවාකෝ ඒ කියන්නේ දමන කෑම මාර්යා අපි දැන් දැන් මාළුවට දානවනේ කෑමනේ ආන්නේ වගේ මාර්යා දමන කෑම මාරස්ස ගෝචර ඒ කියන්නේ මාර්යාගේ රේන්ජ් එක අපි ඉන්නේ අර මාර්යාගේ කුඹුල කොටුවේ අර සතර ආහාර ඩයග්‍රෑම් එකේ ඔබලු දැක්කා ඒ සතර ආහාර ඩයග්‍රෑම් එකේ අපි ඇදිලා ඉන්නේ ඒක තමයි මායාවේ කුකුල් කොටු. එතකොට ඒක ඇතුලේ තමයි අපි. එතකොට අපේ ඇහැට යම් කිසි දුරක් යමක් පේනවද? ඒ දුරට පේන්නා වූ දේ මේ මායාවේ රේන්ජ් එකට යටත් වෙනවා. ඕගොල්ලන්ට පේන දේ මායාවට පේනවා. ඕගොල්ලෝ යම් කිසි රූපයක් දිහා බලලා ඒකෙන් ගන්නව නම් මනසට අන්න ඒක මායාවට මායාවේ රේන්ජ් එකේ ඉඳ තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට පෙන්වනවා මෙන්න මේ පාපක අකුසල මනස මනස අභිජ්ජා ව්‍යාපාදාපි සාරම්භා අභිජ්ජාව කියන එක අභිජ්ජා කියන එක අපි දන්නවා අර මොකක් හරි එකක් දිහා දැකලා මේක මගේ වේවා කිය. බෙන්ස් කාර් එකක් දකින්න මේක මගේ වේවා කියලා අපි කියනවා. ව්‍යාපාදී කිව්වහම අපිට තියෙනවා මේ පුද්ගලයා නැසේවා මැරේවා කියලා කියනවා කියලා. හරිද? ඊළඟට සාරම්භාපි කියලා කිව්වහම එතෙන්දි තියෙනවා මේ කම්පිටිෂන් කියලා කියන්නේ. ඔන්න ඔය තුන අපි තව චුට්ටකින් ටිකක් දුරට බලමු. ඉතින් ඔකත් හරි ධර්ම දෙයක්. අපි දන්නවා මේ ඔය සාරම්භය නිසා මේ ඒක කට්ටියක් අනිත් කට්ටිය දැන් අපි තුන් මේ කඩයක් තියෙනවා. මගේ කඩයක් තියෙනවා නම් තවත් කෙනෙක්ගේ කඩයක් දාලා තියෙනවා නම් මට අරයාගේ කඩේ වහ ගන්නවා නම් හොඳයි කියලා හිතෙනවා නේද? ඉතින් ඕක අපේ වේදනාව සම්බන්ධයෙන් උත් ඔබ තියෙනවා. මේ වේදනාවට වඩා අනිත් වේදනාව හොඳයි කියන්නේ. එතකොට මෙන්න මේවා තමයි අපිට ඇති වෙන්නේ. අභිච්ඡා, ව්‍යාපාද, සාරම්භය කියන්නේ. මෙතන පෙන්නනවා මහණෙනි එහිලා ආර ශ්‍රාවක මෙසේ පත්‍රාවේක්ෂ කරයි. යම් දිට්ඨි ධර්මික කාමියොත් යම් සම්පරායික කාමියොත් එද්ද යම් දිට්ඨි ධම්ම කාම සංඥා කෙනෙකු යම් සම්පරායික කාම සංඥා කෙනෙකුත් එද්ද මේ කාම සංඥා යන දෙකම මාර්යාගේ තැන්වීම මරුට විෂය වෙන මරුගේ නිවාපයයි මරුගේ ගෝචරය මේම් කාම ගුණයේ විසේ මානසික අවිද්‍යා ව්‍යාපාද සාරම්භයන් තෙල ලාමක අකුසල ධර්ම පවත්නා ඒ තුන් කෙලසුන්ගේ මේ සස්නේ හික්මෙන ආර ශ්‍රාවකයා හට අන්තරාය වෙනස බව මම කාම ගුණ ලෝකයේ මැඩ පියා දැහන් අරමුණු අදිස්ථාන කර වසන්නේ නම් ඊතා ඒ කියන්නේ දැහන් අරමුණු කියන එක ඔබ පැහැදිලි කරනවා ඔය චූල නිද්දේශේ ඒක පෙන්නනවා ඔය ගුරුමේ තියෙන පාලි භාෂාවෙන් තියෙන එකේ හොඳට ඒක පැහැදිලි කිරීමක් තියෙනවා එතන පෙන්නනවා අබුබුය ලෝකං අදිත්තාය මනසාගෙන් මෙතන මේ දහන් අරමුණු කියලා කියන්නේ බෝධිපාක්ෂික ධර්ම බෝධිපාක්ෂික ධර්මයන් 37ක් තියෙනවා නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විරිය හතර ඔය විදිහට තියෙනවා. අන්නේ බෝධිපාක්ෂික සත්ත බොජ්ජංගේ ඒ වගේ දේවල් භාවිතා කරලා අරමුණු කරගෙන මම ඉන්නවා නම් හොඳයි කියන්නේ. මම විපුල මහත්ගත සිතින් කාම ගුණ ලෝකේ මැඩපවත්තා. සිතින් බෝධිපාක්ෂික අරමුණු අදිස්ථාන කොට වාසය කරන්නෝ මාගේ යම් සිතේ හටගන්නා වූ පවිතු අකුසල් වූ අවිද්‍යාව ව්‍යාපාදයේ සාරම්භයේ උදෙවෙද්ද ඔහු නොවන්නා ඔවුන්ගේ දුරුගිරීමෙන් මාගේ සිත කාමාවචර නො අප්‍රමාණ මොනවට වඩන ලද්දා වූ සිතක් වෙනවා කියන එක. එතන පෙන්නනවා අප්‍රමාණ සුභාවිතා කියලා. ඒ සුභාවිත කියන එක අපි බලනවා පස්සේ තුන්වෙනි භාවනාව වෙනකොට. කෙටිම් බලනවා නම් අසුභයෙන් කියන එක අපි ඉක්මවා නම් අපිට සුභය කියන එක තියෙනවා. සුභාවිත. වඩන ලද්දා වූ සිතක් වන්නේ මෙසේ පිළිපන්නා ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත රහත් බවට හේතු විදර්ශනාවෙහි වූ ධානයට හේතු සමාධියෙහි වූ පැහැදයි. මනා පැහැදීම ඇති කල්හි යථාත්මයේ වූ කම්පාන ධාන සමාධියට වූ පැමිණි. ප්‍රඥාවෙන් වූ මෙතේ රහත් වේ. නොත් ශරීරයගේ මිදීම මරණින් මත්තේ යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානියන් වේද. කුසල චතුරාර්ය සත්‍ය චතුත් ධාන සමාන වූක් පන්නේ යන මේ කාරණේ ඇත්තේ මහණෙනි මේ පළමු වෙලසුන්ගේ කම්පා නොවන ධාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන දේ. එතකොට මේ පෙන්වන්නේ මොකද්ද? අර මාර්යාගේ කුකුල් කොටුව කියන එක අපි එළියට පැන ගන්නවා. එයා හිතනවා මම මේ කුකුල් කොටුවේ ඉන්නවට වැඩිය මේ කුකුල් කොටුවක් තමයි මෙතන මේ හැදෙන්නේ. මේකේ මේ ආහාර ඩයග්‍රෑම් එකේ මේකේ ඇතුළේ ඉන්නේ නැතුව මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානයක් තමයි යාට තියෙන්නේ. එතකොට මේ ඩයග්‍රෑම් එක ඔයගොල්ලෝ දන්නවා. මේ ස්ලයිඩ් 2 එකේ ඒක වෙන්නන්නේ අපි මේක අභිනිවේෂ ඩයග්‍රෑම් එක මතකයි හලිද කාණි සූත්‍රයත් එක්ක අපි බැලුවා ඕගොල්ලන්ට. එතකොට මේකේ මේ කාමයේ කියන එක ගත්තොත් මේ කාමයේ කියන එක අපිට ඇති වෙන්නේ හේතුපත්යෙන් ඇති. ඔය රූපයක් කබලින්කාර ආහාරයක් කියන එක ගත්තහම අපිට පේනවා මෙතන. ඒකේ අර අතන උසයි මෙතන බාතයි ආදී වශයෙන් නිමිති ගන්නවා කියන එක. අන්න ඒක තමයි නිමිත්ත ඒක ප්‍රත්‍යක් හැටියට එන්නේ. ඊළඟට මේක සුභයි සුඛයි කියන ඒවා ගන්නා වූ දේවල් අත්තා හේතුවක් හැටියට එනවා. සුභ සුඛ අත්තා කියලා ගන්න ඒවා හේතු වෙනවා. එතකොට හේතුපත්යෙන් තමයි අපි මේ පැත්තට මෙන්න මේ සංකල්පයන් කියන ඒවා ඇති වෙන්නේ. එතකොට සංකල්පය කියන එක වෙන්නේ ලකුණු කරලා තියෙන්නේ. ඒ සංකල්පයන් වලට තිබෙනා වූ රාගය, සංකප්පේයන්ට තිබෙනා වූ රාගය තමයි කාමයේ කියලා කියන්නේ. ඒතොර නිබ්බේධික සූත්‍රයේ පෙන්නවා සංකප්ප රාගෝ පුරුෂ කාම. අර තියෙන ලස්සන වූ වස්තු දේවල් නෙමෙයි. ඒක ගැන සිතලා ඒවට මං අගයක් දීලා මම ඇති කරගත්තා වූ ඒ දේ තමයි ඒ සංකල්පේ සංකල්පයන්ගෙන් ඇති වෙන රාගය. ඉතින් මේක හරියට ඔගොල්ලෝ අර ඔරලෝසුවක් තෑගි දෙනකොට මේ ඔරලෝසුව අපි ඔතන ටිෂු කොලේ. ටිෂු කොලයක් වගේ එකක් සියුම් කොලේකින් ඔතලා ඊට පස්සේ අර පෙට්ටියක වගේ එකක් දානවා. හොඳ වැල්වට් රෙදි කෑල්ලක් වගේ එකක් තියෙන මේ පෙට්ටියක දාලා පෙට්ටිය වහලා පෙට්ටියත් ඔතනවා නේ. ඊට පස්සේ මේකත් ඔතලා ඊට පස්සේ අර පාර්සලයක් හැදෙන්න අපි දෙනවා. අර මිනිස්සයාට හොයාගන්න බෑ නේද මේක මොකද්ද දීලා තියෙන්නේ. ආන් ඒ වගේ තමයි. අර ඔරලෝසුවට නේද අගේ දුන්නේ. අසූචි පෙට්ටක් නෝ ඔයගොල්ලෝ ඒක උතන්න යන්නේ නැහැ. ඔරලෝසුවට අගයක් තියෙනවා. අගයක් දීලා ඉවරලා දැන් ඔන්න එතුවා. ඔය නාම රූප ධර්මයන් ওই විදිහට එන්නේ නෝ මේක. ඔන්නේ ওই විදිහට තාලා. ඇති වෙන දේ තමයි මේ සංකල්පේ කතාවේ තියෙන්නේ. සංකල්පේ දැන් ඕගොල්ලෝ මේ බෑග් එක අරගෙන යනවා වගේ අරයට දෙන්න මේක ගෙනියන්නේ අර ඔරලෝසුව උතු ටිෂු කලයි මේවයි එක තමයි මේක තියෙන්නේ. එතකොට අන්න ඒකට තියෙනා වූ රාගය. සංකප්ප රාගය. ඒ පුරුෂයාගේ කාම වෙනතර සංකල්පයේ මෙතන තියෙනවා. උගලෝ දන්නවා ඒකට රාගයක් කියන එක ඇති වෙලා ආන්න ඒකෙන් තමයි මේ කාමයේ කියන එක හැදිලා තියෙන්නේ. ඉතින් අපි උතන්න උතන්න මොකද වෙන්නේ? හොයාගන්නම් බැරි වෙනවා. මොකද්ද උතලා තියෙන්නේ කියලා හොයාගන්න බැරි වෙනවා. ආන්න ඒකම තමයි අපිට වෙලා තියෙන්නේ. අපි පස්සෙන් යනවා යමක. හැබැයි අපි මොකද්ද පස්සේ යන්නේ කියලා අපි දන්නේ නැහැ. කොහොමද මේක හැදුනේ? කොයි වෙලාවේද අපි මේක හිතුවේ පළවෙනි පාරට හිතුවේ කියන එක ඕගොල්ලෝ දන්න. සමහර ඒවා ඕගොල්ලෝ උතලා තින්නේ ඕගොල්ලෝ හරි කුඩා කාලේ. අවුරුදු 12 13 කාලේ උතුපුවා තියෙනවා. අවුරුදු 3 4 කාලේ උතලා තියෙනවා. අම්මගේ අතේ ඉන්නකොට ඕගොල්ලෝ උතනවා. දන්නව නේද? අම්මගේ අතේ කිරි බොන වෙලාවේදී උතලා තියෙනවා. ඒකනේ අවුරුදු 4ක් විතර එනකොට අම්මට තව දරුවෙක් හම්බෙලා ඒ දරුවට අම්මා කිරි පොවනකොට අර අනිත් එක්කෙනා පැත්තකින් ඉඳන් කෑම කන්නේ. එතකොට එයා අර කෑම කනවා අර තනියෙන් කනවා එක තියෙනවා. නිතරම බලනවනේ මොන හරි ඇටෙන්ෂන් එක අරගෙන අම්මගේ අතට එන්නේ මොකද? අර අම්මගේ ස්පර්ශයත් එක්ක ඇති වුණා වූ කෑල්ල මේ බට්ටික නිකන් කනකොට ඒක නැහැ. එතකොට මෙයාට අර පොඩි කාලේ හම්බුණා අම්මගේ කිරිත් හම්බුණා බොහොම හොඳයි ස්පර්ශයත් හම්බුණා ඔක්කොම ආදරේ ඔක්කොම තියෙනවා නේද? ආ නොයි කාලේ උතුපුවා තියෙනවා. එතන ඉඳන් උතලා තියෙනවා. ඉතින් පෙලක් යව උතුපු වෙලාව දන්නේ නැහැ ඔබ. තමන්ගේ සිත ගත්ත වෙලාව දන්නේ නැහැ. ඕගොල්ලන්ට කුඩා කාලේ කියන්නේ අවුරුදු 12 13 කාලේ කාන්තාවක් ගැන නොසිතන කාලේ යම්කිසි ස්පර්ශයකින් ඇති වුණා වූ දේ හිතන් ඕගොල්ලන්ගේ ඇතිලා තියෙනවා. අන්න ඒ தത്വෙට අපේ මනස ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මේකේ රාගයේ කොච්චරද කියන එක හොයාගන්න බැරි தത്വෙට තමයි ගිහිල්ලා තියෙනවා. එතකොට අපි මේක මේ කාමයේ කියන එක අපි තව ටිකක් පැහැදිලි කරනවා. දැන් මෙතනින්ද මේකේ ගන්න තියෙන්නේ මේක ඕගොල්ලෝ හැමෝම දන්නවා මේ ඩයග්‍රෑම් එක. මෙන්න දවස් හතරේ වැඩසටහන කරපු අය දන්නවා මේ කබලින්කාර ආහාරයට සුබයි කියලා ගත්තා සුඛයි කියලා ගත්තා අත්ත කියලා ගත්තා. මේ සුඛයි කියන එකත් ඇති වෙන්නේ නිකන් නෙමෙයි. ඒකත් ඇති වෙන්නේ අපි නිතර නිතරම කරකොලා අපි ඒක පොඩ්ඩක් බලමු. මේ ඊළඟ ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ අපි 2B කියන ඩයග්‍රෑම් එකට ගියොත් මේක මේ පෙන්වන්නේ මේක පෙන්වන්නේ අපි මේ පෙන්නවා මුලින්ම එකක එනවා සුබයි කියලා. ඒ කියන්නේ සුබයි කියලා දැන් මොකක් හරි රූපයක් දිහා බලනකොටම Tamante එනවා ඒක සුබයි කියලා. මේ බලන්නේ දෙතිස් රූපයක්. ජරා ගොඩක්. ඇයි අපිට එකපාරට මේ සුබයි කියලා ඉන්නේ? අපේ පෙර පුරුදු. අර මං කියේ ඉස්සෙල්ලා තමයි මේක ඔතලා තියෙන්නේ. දැන් දැක්ක ගමන් එහෙනම් සුබයි. එතකොට අර අම්මගේ ස්පර්ශය ලැබලා ඇති වුණා වූ දේ තියෙනවනේ. අන්න ඒක ඇතුව තමයි මේක දිහා බලන්නේ. අර පොඩි කාලේ නොදන්නා කාලෙම ගත්තා වූ අර්ථයන් තියෙනවා. ඒක සහිතව තමයි මම මේ බලන්නේ. ඒ කියන්නේ මම දුවන ගමන් තමයි මේක කරන්නේ. ඒ කියන්නේ මගේ පූර්ව සංස්කාරයන් සහිතව තමයි අපි මේක ගන්න. මෙහෙමත් නැත්තම් හිතලා බලන්න. ඕගොල්ලන්ගේ ඉදර පූසෙක් ඉන්නවනම් ඕගොල්ලෝ පෙලක් වෙලාවට දකින්න ওই බටයක් ඇතුළට මීයක් රිංගන. දැක්ක ගමන් පූසා බලාගෙන ඉන්නේ නැහැ. එක පාට දුවලා ගිහිල්ලා අර බටේ ඇතුළට උතුරින් යනවා නේද? පිටින් ඉඳන් බලන් ඉන්න මනුස්සයට පේන්නේ අනේ මේ පූස මේකස් බටයස්ස ගිහිල්ලා ඉර වෙලා මැරෙනවා නේද කියලා. දුකක් විඳිනවා නේද කියලා. ඒ තමයි තථාගතයන් වහන්සේ තමයි පිටින් බලාගෙන ඉඳලා පෙන්වන්නේ මේ දුකක් තමයි මේක අවිදිනේ කියලා. පූසා ඒක කල්පනා කළේ නේ. එක පාරටම ගත්තාරක හොඳයි කියලා නේද? ආන් මේ වගේ තමයි අර මිනිස්සේ දකින්නට එක පාරටම සුබයි කියලා අපි යනවා. පෙර පුරුද්ද නිසා, පුරුදු කරලා තියෙන දේ නිසා. මෙන්න මේ සුබයි කියලා මෙතන ඉඳන් සත්‍යා බිනිවෙස කාය ග්‍රන්ථයේ මේක ඇතුළු වීමක් තියෙනවා. මේක ඇතුළු වුණාට පස්සේ අපිට නිත්‍යයි කියලා එනවා. කොහොමද මේ නිත්‍ය කියන කතාව ඇතුළු? මම කිව්වා කට්ලට් වල උදාහරණ. කට්ලට් ටික මිගානේ තියෙනකන් තමන් ස්පර්ශ කරනකන් තමන්ට තේරෙනවා මේක නිත්‍යයි කියලා. නැවත නැවතත් කට්ලට් මිගානේ තියෙනවා. අර ඉවර වේගන යනවනම් තමයි අන්න අපිට හිතෙන්නේ එහෙම නැහැ කියලා. ඒ වගේ මතකයි නේ අර අත්තයි ඉඳන් නිත්‍යට යන කතාව නේද? දැන් ඔගොල්ලෝ වාහනයක් ගන්න යනවා. ඒ වාහනයක් ගන්න යනකොට අර මිනිස්සයා කියනවා මම ඕගාට දෙන්නේ අවුරුදු 3යි මේකේ ගරන්ටි කියලා. ඒ ඔගොල්ලෝ ලක්ෂ ගාණක් අරගෙන යන්නේ නේද? ඒක ඔගොල්ලෝ පිළිගන්නේ නැහැ නේද? ඔගොල්ලෝ පිළිගන්නේ නැහැ. මේක අවුරුදු 3ෙන් කැඩෙනවා කියලා. මොකද ඔයගොල්ලෝ කල්පනා කරන්නේ ඔයගොල්ලන්ගේ තාත්තගේ කාර් එක අවුරුදු 30ක් තිබුණා. ඔයගොල්ලන්ගේ කාර් එක අවුරුදු 15ක් තිබුණා. ආන් මේ වගේ තමයි අර මං කිව්වේ මනෝමය කායෙන් ඉන්න අවස්ථාවේදී ඔයගොල්ලෝ දකින්න මේ සත්‍ය අවුරුද්දෙන් මැරෙනවා, දෙකෙන් මැරෙනවා, තුනෙන් මැරෙනවා, හතරෙන් මැරෙනවා. ඔය විදිහට දකින්න 40ෙන් මැරෙනවා. නමුත් ඔයගොල්ලෝ කියන්නේ මොකද්ද? මේ අය මේ පව් කරලා පාප කර්මයන් නිසා මගේ ඉස්සෙල්ලා භාවේ මං අවුරුදු 80ක් ආන්න එහෙම තමයි අපි මේ නිත්‍ය කතාවට ඇවිල්ලා තින්. දැන් මෙන්න මේ පුරුද්ද අපේ තියෙන. මේකත් එක්ක අර නැවත නැවතත් අපි පුනපුනා ස්පර්ශ කරනවා. මේ පුනපුනා ස්පර්ශ කිරීමෙන් තමයි අපි මේ නිත්‍ය කතාව කියන එක ඇති වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් මේ සුභයට නිත්‍යයි කියලා අපි එකතු කිරීමක් තියෙනවා. සුභයට නිත්‍යයි කියලා එකතු කරාම මේ මෝහය අගතියට ආවා. ඒ මෝහය අගතිය ඔගොල්ලෝ එනවා මෙන්න මේ සංස්කාර කියන තැනට. මෙන්න මේක තමයි මේ කාම රාග අනුසය කියලා කියන්නේ. කාමරාග අනුසය තියෙන්නේ මෙන්න මෙතන. ඒ සංස්කාරයන් කියන ඒවා අපි දැන් හැදෙනවා. දැන් එහෙනම් අපිට පේනවා නේ මේ සංස්කාරිනුත් එහෙනම් දැන් නිත්‍යයි. ඒ කට්ලට් එක තියෙනකම් මට මේක පවත්වන්න පුළුවන්. ආහාර තියෙනකම් මේ ශරීරය පවත්වන්න පුළුවන්. අන්න ඒ විදිහටයි අපි හිතන්නේ. එතකොට මේ නිත්‍ය වූ සංස්කාරයන් මේ පරාමාසයට ඇතුල් වෙනවා. මෙන්න මේ ඒරියා එකට තමයි කියන්නේ කාමරාග අනුසය නිසා ඇතිවෙන ඒරියා එක කියලා. ඒ කියන්නේ මේ මෙතන මේ ග්‍රීන් එකේ ඉඳන් ඔයගලන්ට පේනවා සුබයි කියලා ලියලා තියෙන්නේ. මෙතෙන් ත්‍රිපී සීමක් තියෙනවා. අන්න ඒ ත්‍රිපී සීම තමයි එතන එන්නේ. ඉඳන් සත්‍යයේ ඉඳන් මෝහය අගතියට ගිය සංස්කාරකින් තැන්ට ආව. එතනින් මේ ග්‍රීන් ඇරෝ එක කියන්නේ මේකෙන් හම්බවුර නෙමෙයි මේ බැත් දකුණු අත පැත්තට තියෙනවා උඩස. මේ ඒරියා එක. එතකොට මේ කාමරාග අනුසේ දැන් අපි මෙතන ආවා. කාමරාගයේ කියන එක මෙතනින් ආවා. මෙතනින් ඇති වෙන්නේ මේ පරාමාසයට ඇතුළු වීමක් කියන එක සිද්ධ වෙනවා. මොනවද ඇතුළු වෙන්නේ? සංස්කාර නිත්‍යයි කියලා ඇතුළු වෙනවා. මම මේක පවත්වාගෙන කකා ඉන්නවා කියන එක නිත්‍යයි කියන අර්ථයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙතන මේ ඇරෝ එක ඔයගොල්ලෝ තව ටිකක් දික් කර තියෙන ඔයගොල්ලන්ට පේනවා. දැන් කියනවා මේ සංඥාව කියන එක සුඛයි කියලා. මේ සංඥාවක් දැන් මට සුඛ වෙලා තියෙනවා. ඒ සුභයට නිත්‍ය කියන එක එකතු වුණාම මට සුඛයි කියන කතාව ඇති වෙනවා. එහෙනම් සුඛයි කියන්නේ මොකක්ද? සුභයයි කියන එකට නිත්‍යභාවය එකතු කිරීමෙන් තමයි සුඛය කියන එක ඇති වෙන්නේ. දැන් මෙතන සුඛ වුණාම මේ සුඛ වේදනාව කියන එක මේ පරාමාසයට ඇතුළු වෙනවා මේ පැත්තේ. සංස්කාර නිත්‍යයි කියලා එක පැත්තකින් ඇතුළු වුණා. ඊළඟ පස්සේ වේදනාව සුඛ වශයෙන් පරාමාසයට ඇතුළු වීම කියන එක තියෙනවා. මෙතන ඇතුළු වුණාට පස්සේ දැන් අපි මේ කාමයේ කතාව පැහැදිලි කරන්න නැමේ වෙන්නේ. ඉතින් මේ කාමයේ විතරක් නෙමෙයි. මේක දිගින් දිගටම යන. මොනවද තව යන්නේ? දැන් අපි මේ රූපය දැන් අපි සුඛ වේදනාවක් වශයෙන් මේක ඇතුළට ආවා. ඊට පස්සේ ඒක මගේ කියලා ගන්නවා. සුඛේ නම් අපි මගේ කියලා ගන්නවා. මගේ කියලා ගත්තට මෙන්න මේතන පල්ලෙහා තියෙන පාර මේක තමයි මේ දිට්ටි අනුසය කියන එක. ඒ දිට්ටි අනුසය ඒකෙන් අපි දැන් මම සුඛේ අල්ලගෙන ඉන්නේ. අන්න ඒ වෙලාව වෙනකොට දැන් මම ඉන්නවා කියන හැඟීම ඕගලන්ට තියෙනවා. අත්තා මම ඉන්නවායි මම මේ විදිහේ. අර අපි නිතරම පැහැදිලි කරනවා අර සර්ෆ් බෝඩ් එකේ කතාව. අර ගම් මූදක අර සර්ෆ් බෝඩ් එකේ නැගලා ඉන්න මනුස්සයා ඒක උඩ ඉඳගෙන මේ පැත්තට යනවා බොහොම සන්තෝෂයෙන් නේද? ඉතින් එයාට හැඟීමක් තියෙනවා මේ මම ඉන්නවා. මම විඳින්නේ මම ඉන්නේ කියන හැඟීමක් එයාට තියෙනවා. හැබැයි එයා දැනගෙන හිටියේ නෑ එයා ඉඳගෙන වැටෙනවා කියලා නේද? ඒ කියන්නේ අර මූදේ රැල්ල හින්දා තමයි එයා ඒකේ ඉන්නේ. ඉතින් මූද රැල්ල වාගේ නෙමෙයි ඊට වඩා විශාල රැල්ලක් අපි හදාගන්න. ඒ කියන්නේ අපේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස මේකෙන් යම් දේවයන් දේවල් ස්පර්ශ කරමින් නැවත නැවතත් ඒ රැල්ල හදාගත්තාම අන්න රැල්ල උඩ මම ඉන්නවා. දැන් අත්ත කතාව හැදිලා තියෙනවා. දැන් සුඛය අත්ත වුණා. අත්ත වෙලා තියෙන මොකක්වත් මේ සුඛයම අත්ත වුණා. ඒක නිසා මට දිට්ඨිය කියන එක ඇති වුණා. දිට්ඨිය අංශය තියෙනවා. දැන් මම මේක දික්කලොතින් කොහට ද යන්නේ? කබලින්කාර ආහාරයේ කියන එක. එතකොට මේ රූපයට දැන් එහෙනම් මම දැන් කියනවා මොකද්ද? රූපය සුඛයි. ඇයි මම වේදනාව හරහා මේ ඇවිල්ලා තියෙන්නේ? පේනවද වෙච්ච හැටි? මුලින් සුභයි කියලා ගත්තා. නිට්ටයයි කියලා මම කරකෝල කරකෝල හදාගත්තා. කාමරාග අංශයෙන් දැන් ඊට පස්සේ මට ආව මේක සුඛයි කියලා. සුඛය කියන එක ආවා. දැන් ඒක නිසා මට අත්ත කියලා ඇති වුණා. දැන් ඒ දිට්ඨියත් එක්ක දැන් බලුවාම මම රූපයට දැන් මම එකවගලා තියෙනවා සුඛයි. පටන් ගත්තේ සුභයි. දැන් සුභයෙන් දැන් මම සුඛයට ඇවිල්ලා. රූපය සුඛේ වුණාම ඔයගොල්ලන්ට තියෙනවා නන්දිය කියන එක. නන්දිය කියන එක ඇති වෙන්නේ මොන විදියට තමයි? ඉතින් මේ තථාගතයන් වහන්සේ මේ පළවෙනි එකෙන් පෙන්නුවේ මම මේ පළවෙනි කම්පාන වන මේකට යනවා කියලා මෙන්න මේ කාරණේ. ඒ කියන්නේ සුභයට නිත්‍යයි කියලා එකතු කිරීමෙන්පත් තමයි මේ කාම සංඥාව කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට ඔය අර පුරා වේද සූත්‍රයේ ඒ ඩයග්‍රම්ස් එහෙම බලපු අය තියෙනවා මෙතන. ඉතින් ඒ අයට පැහැදිලි වෙනවා. දැන් අර ඒරියා AB කියලා කියන්නේ වේදනාව වටා තිබෙනා වූ ඒරියා AB කියන කතාව වීම කියන එක අන්න ඒක තමයි මෙතෙන්දී ඇති වෙන්නේ. ඒක තමයි මේ තථාගතයන් වහන්සේ පළවෙනියෙන් වෙන්නේ මේ කාමයන් කියන ඒවා තියෙන. එතකොට මේක කාම සංඥා. මෙතන පෙන්වුවා දිට්ඨ ධම්ම කාම සම්පරායක කාම. දිට්ඨ ධම්ම කාම සංඥා සම්පරායක කාම සංඥා. කාම සංඥාව කියන එක ආවෙ එහෙමනම් මේ රූපේට මේක සුඛයි කියලා එකතු කරලා. ඒක සුභ. ඒ කියන්නේ සුභේට නිත්‍යයි කියලා එකතු කරායින් පස්සේ අපිට තියෙන්නේ සුඛේ කතාව. ඔන්නෝක තමයි මේ පෙන්වන්නේ කාම සංඥාව. කාම සංඥාව කියන්නේ නේන සුභයට නිත්‍යයි කියලා එකතු කිරීම. එතකොට මේකෙන් එළියට පැන ගන්නවා කියලා හිතුවහම මේ පුද්ගලයාට පුළුවන්කමක් තියෙන ඒ ධානයන්ට ගමන් කරන්න. ඒකට අදිෂ්ඨානයක් ගත්ත අය මම මේ කුකුල් කොටුවේ ඉන්නේ නැහැ. මේක මායාවකට අහු වෙලා මම ඉන්නේ. මම මේකෙන් එළියට පැන ගන්න බුදුහාමුදුරු දේශනා කරනවා. ඒක තමයි පළවෙනි කාරණේ. අපිට ආනේංජ කියන එකේ විරුද්ධ වචන ඉංජ කියන එක. ඉංජිත කියලා කියන්නේ පාලි භාෂාවෙන් චලනීය වෙනවා කියන එක. ආනේංජ කියන්නේ නොසල්ලි. නොසල්ලි ඒ කියන්නේ ආපහු මම කුකුල් කොටුවට එන්නේ නැහැ. කුකුල් කොටුවෙන් මම එළියට පැනලා මම ඉන්නවා කියලා. දැන් ඕගොල්ලෝ පෙලක් කළාට දුකක් දැකලා කල්පනා කරනවා මම කොහොම හරි ඉගෙනගෙන මේකෙන් ගොඩ එනවා කියලා. ආනේ වගේ මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මේ කාම ලෝකේ මම ඉන්නේ නැහැ. මම මේක එළියට පැන ගන්නවා කියලා. එතකොට මෙතන වචන කීපයක් කියවන්නේ. ඒ වචන කීපෙදී කිව්වා අවිජ්ජා කියන එක ඇති වෙන්නේ. අපි යමු තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේක ඕගොල්ලෝ දන්නවා මේ තයෝ ධම්ම සූත්‍රයේට හදපු ඩයග්‍රෑම් එක කියලා. මේක බොහොම ගැඹුරුයි. ඒ කියන්නේ ඒක තමයි මේ කෝස් එක කරනවා නම් අර හත් දවස් හතරේ වැඩසටහන කරලා තයෝ ධම්ම සූත්‍රයේ එකත් හොඳට භාවනා කරලා තියෙන්න ඕනේ කියලා කියන්නේ. එතකොට මෙතන මේ පෙන්වන්න හදන්නේ අපි මුලින්ම පෙන්නනවා අභිජ්ජා කියන එක. ඕගලන්ට පේනවා වම් පැත්තේ ලකුණු කරලා තියෙන්නේ. ඊළඟට තියෙනවා ව්‍යාපාද අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භාපි. සාරම්භය කියන එක මෙතන තියෙනවා. ඒතකොට මේ පේනවද සාරම්භය කියන එක ඇතුළත තියෙන්නේ මේ සංස්කාර පැත්තෙන් ඇවිල්ලා. මෙතන දුස්සීලභාවයනේ මේ 6.2 කියලා තියෙන තැන තියෙනවා. දුස්සීලභාවය කියන්නේ සංස්කාරය. පානාතිපාත අදින්නාදාන ඕවා සංස්කාර. ඒ සංස්කාරයන්ගෙන් තමයි මේ කම්පිටිෂන් එක කියන්නේ අපිට ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ තුන තමයි මේ ඇති වෙනවා කියලා පෙන්වන්නේ. එතකොට මෙතන පෙන්වන්න පුළුවන් තවත් දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා අහංකාරයයි මමංකාරයයි කියලා දෙකක් තියෙනවා කියලා නේද? ඒ කියන්නේ අපිට බාහිර වස්තුන්ගේ පරිග්‍රහය කියන එක ඇති වුණායින් පස්සේ අපිට ඇති වෙන මමංකාරය. ඒ කියන්නේ කාගෙන්වත් පර්මිෂන් එකක් නැතුව අපි යම් යම් තැන් දිහා බලලා අපි අරමුණු ගන්න. අර මනුස්සයා කියන්නේ මගේ අතන බලන්න මෙතන බලන්න කියලා අපි හමු ගන්න. අන්න ඒක නිසා අපිට මමංකාරයක් කියලා එකක් ඇති වෙනවා. ඒ වගේම අපි දන්නවා අවුරුදු 16 ක විතර ගෑනු ළමයෙක් ගත්තාම එයා ලස්සනම. ඒක නිසා එයාට ඒ ලස්සන නිසා අහංකාරය කියන එක තියෙනවා කියන එක අපි කලින් බලලා තියෙනවා. එතකොට ඒ අහංකාරයයි මමංකාරයයි කියන එක මේකේ මේ ඩයග්‍රෑම් එකේ පෙන්වන්න පුළුවන්. ඕගලන්ට පේනවා මේ තීන මිද්දේ අර අවිද්‍යා ආශ්‍රයයේ තියෙන දැන 1.3 මෝහය කියන තැනට ගමන් කරන එක තියෙන. ඒකේ මෙන්න මේ ලයින් එක කැපෙන තැන මමංකාරය වෙනවා. ඒ කියන්නේ අර පොල්ල තියෙනවනේ දොර පොල්ල. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දොර පොල්ල කැපෙන තැන මමංකාරය කියන එක වෙනවා. මයි මේකින් කියලා කියන මමංකාරය කියන එක. ඊළඟට ඕගලන්ට පේනවා ආභව මේ අවිද්‍යාව විඳන් මේ ලයින් එකක් තියෙනවා නේද? අපි පුටුව කියලා කිව්වේ. මේ පුටුවේ ලයින් එක අපි දික් කරගෙන එනවා. ඒක දික් කරගෙන ආවෙන් පස්සේ මේ තීන මිද්දෙන් ඉඳන් අර මහා මෝහයට යන එක. මෝහයෙන් අගති ගමනක් යනවනේ. අන්න එතෙන්ට යන්නා උදේ කැපෙන තැන තියෙනවානේ. ඒ කියන්නේ මේ තිත් රේඛාව තීන මිද්දෙන් ඉඳන් මෝහයට යන රේඛාව, අවිද්‍යාවේ ඉඳන් කුක්කුච්චේ හරහා යන රේඛාව දික් කරාම කැපෙන තැන අන්න එතන අහංකාරයේ කියන එක වෙනවා. එතකොට අපි දන්නවා මමංකාරයයි අහංකාරයයි කියන එක තියෙන තැන. එතකොට ඊළඟට ඕගලන්ට පේනවා ආපහු රතු පාටට ලකුණු කරලා තියෙනවා රේඛා දෙකක්. ඒකේ තියෙනවා මේ සංඥාවේ ඉඳන් ලකුණු කරලා තියෙනවා පලාසය දක්වා. සංඥාවේ ඉඳන් පලාසයට. ඊළඟට ආපහු තව එකක් ලකුණු කරලා තියෙනවා මේ තීන විද්‍යේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යනවා. තීන විද්‍යේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යනවා. අන්න ඒ දෙක කැපෙන තැන පේනවා මේ කුක්කුච්චය ඇතුලේ තමයි තියෙන්නේ. ආන් ඒ තැන තමයි අහණුයි මමණුයි එක්කහුව වෙලා ඉන්න තැන. එකට ඉන්න තැන. ඒකත් හරි ලස්සනයි. හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. ඔකේ තියෙන ගැඹුරු අර්ථය තමයි ඔය කල්පනා කරලා බලන්න ඔය තීන විද්‍යේ කියන එක සම්ප්‍රප්පලාපයට යනවා. ඔය තීන විද්‍යේ නොදැනිච්ච අවස්ථාවක් අපිට තියෙනවා. තීන විද්‍ය නැති අවස්ථාව. ඒ කියන්නේ අපි තේරුම් ගත්තොත් භාවනා කළා ඕගොල්ලෝ කවදා හරි තේරුම් ගත්තොත් මේ හැම සංඥාවක්ම රෝගී කියලා. එහෙනම් ඕගලන්ට පේන ඕනම වෙලාවක අපි යම් කිසි දෙයක් ගැන සංඥාවක් තියෙනවා නම් අපි ඉන්නේ රෝගී භාවයෙන් කියලා. හැම සංඥාවක්ම රෝගී. බුදුහාමුදුරුවෝ හත්වෙනි ධ්‍යානයටත් කිව්වේ වමනිය කියලා නේද? එතකොට හැම සංඥාවම රෝගී කියලා අපි දන්නවා. එතකොට එහෙමනම් ඒ තීන මිද්දේ එක පැත්තක්. අනිත් පැත්තෙන් ගත්තාම ඕගොල්ලෝ පේනවා යනවා කියලා තීන මිද්දේ ඉඳන් මේ සම්ප්‍රප්පලාපය කියන තැනට එනවා කියන එක තියෙනවා. එතකොට ওই සම්ප්‍රප්පලාපේ ඒ කියන්නේ තීන මිද්දේ කියන්නේ ලෙඩක්. සික් කියන එක නේ කියන්නේ. එතකොට මමං කියන්නේ මොකද්ද? මමං කියලා කියන එක ඇති වෙන්නේ අර මගේ කියලා අරගෙන නේද? එහෙමත් නැත්නම් කියනවා රෝගී සංඥාව මගේ කියලා ගැනීම. මෙතනින් කියවෙන්නේ මොකද්ද එහෙම? රෝගී සංඥාව මගේ කියලා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? මේක හරියට ලෙඩ වෙලා මම කියන කතාව. ලෙඩ වෙලා තීන මිද්‍ය තියෙන මුලින්. ඒතකොට ඒක නිසා මම කියලා ගත්තේ මොකද්ද? අරක මම ගත්ත මේ රෝගී සංඥාව මේක සුඛයි කියලා මම මේ අරගෙන තමයි මම කතාව නේද? එතකොට එහෙනම් කියනවා ලෙඩ වෙලා මම කියන වචනේ තේමාව. දැන් එතන මේ උඩ මම කියන එක ඇති වුණාට පස්සේ ඕගලන්ට ඇති වෙන ওই අහං කියන කතාව එකේ. අහංගේ තියෙන්නේ මොකද්ද? එයා කියන්නේ මම ලෙඩ වෙලා. මමයි ලෙඩ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මම කියන පුද්ගලයා මේ සාමාන්‍ය ලෙඩ වෙන කෙනෙක් නෙමෙයි. මම මේ හොඳට ඉන්නවා. මම මේ తాවකාලිකව ලෙඩ වෙලා කියන එකයි මේක නැති. ඔක ආවේ කොහොමද? ඔක ආවේ ඔතන එනවා කෑලි දෙකක්. සම්ප්‍රප්පලාපය අපි කිව්ව තීන මිද්‍යාවේ සම්ප්‍රප්පලාපය සම්බන්ධ වෙලා නේ ඇවිල්ලා තියෙන්නේ නේද? තීන මිද්‍යාවේ සම්ප්‍රප්පලාපය කියන එක සම්බන්ධ වෙලා තියෙනවා. සම්ප්‍රප්පලාපයේ තියෙන නිත්‍යභාවය තමයි ඒකේ අඩංගු වෙලා තියෙන්නේ සම්ප්‍රප්පලාපයේ කියන සම්මා වාචා ඩයග්‍රෑම් එකත් එක්ක ඕගොල්ලෝ භාවනා කළා නම් ඒකේ ඕගලන්ට පේනවා අර මුසාව කියන එක තියෙනවා මගේ කියලා ගත්ත කතාව අරගෙන පරුසා වාචය ඇති වුණා පිසුනා වාචය ඇති වුණා ඕකම තමයි රහතන් වහන්සේ මෝහය කියලා කියන්නේ මුසාවාද පරුසා වාච පිසුනා වාච. ඉතින් මේකෙන් අපි ඇති වෙන්නේ සම්ප්‍රප්පලාපය. ඒකට සම්ප්‍රප්පලාපෙදි මේ කරන්න බැරි දෙයක් ගැන වෙයි කියෝ කියෝ ඉන්නා වගේ දෙයක් ඕකේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ නිත්‍යභාවය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ මුසාවක් පැවැත්වීමට තමයි මෙයා උත්සාහ කරන්නේ කියන එක. එනකොට ඔයගොල්ලන්ට තීන මිත්‍යයි සම්ප්‍රප්ලාපයයි අන්ත දෙක කියන එක නිත්‍ය භාවයක් කියන්නේ. අනිත්‍යතර ගත්තාම මේ සංඥාවයි පලාසයයි කියන එකේ අර්ථය ඔයගොල්ලන්ට එනවා. සංඥාව රෝගී නිසා අපි වෙන් කිරීම කියන එක හඳනවා. ඒ කියන්නේ කුසලයේ මතකද යාළුවගේ යාළුවා වෙන් කරනවා කියලා කියන්නේ පලාසයේ නේද? එතකොට කුසලිය සඳහා යෑමට කරන්නා වූ උත්සාහය. කකුලේ කෑල්ලක් තියෙනවා නම් කපල දාලා කරන්න උත්සාහය කියන එක. එතකොට මෙතන මේ පෙන්වන්නේ මොකද්ද? මම ලෙඩ වෙලා. මුලින් එනවා ලෙඩ වෙලා මම. එයා තමයි මමංකාරය. එතකොට අහංකාරය කියනකොට දැන් අපි කියනවා මම ලෙඩ වෙලා. මම සාමාන්‍යයෙන් හොඳට අසනීපයක් නැතුව ඉන්න මිනිසයා. මේ රෝග හතරක් තියෙන මිනිසයා එයා හිතනවා මේ මම දිගටම පවතිනා වූ පුද්ගලයෙක්. දැන් මෙයා කියනවා මම ලෙඩ වෙලා. ඔය දෙකේ අර්ථයේ වෙනසක් නෑ වගේ නේද? ලෙඩ වෙලා මම ලෙඩ වෙයි. දෙන්නම එකයි නේද? හැබැයි අර පෙරයි පසුයි කියන කතාව තමන්ට තියෙන. ඔච්චරයි තියෙන. අන්න ඒක තමයි මේ අහනුයි මමනුයි එකතු වුණා කියන එක එකේ තියෙන. එතකොට මොකද පෙන්වෙයි? මොකද අපි මේ පස්සේදී ඔය අහම් මම කතාව ටිකක් ගැඹුරට අපි ගමන් කරමු. ඊළඟට අපි ආපහු සූත්‍ර දේශනාවට આવොත් මේ සූත්‍ර දේශනාවෙදි පෙන්වනවා යලදු මහණෙනි ආර ශ්‍රාවක තෙමේ මිසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් ditta dhammika kama sanyāwak veda yam samparāyika kama sanyā kama kinnutta yam ditta dhammika kama sanyāwak samparāyika kama sanyāwak utta yam kisi rūpayak ætta e satara mahā bhūtaya saha satara mahā bhūtayan nisā pavatinnāvu rūpayai kiyala danagannā. මෙසේ පිළිපං ඒ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරියත් ආදී කාරණින් පහදින සම්ප්‍රසාදයේ ඇතිකල්ලි මේ භවෙදී රහත් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ආනේන්ජ සමාපත්තියට හෝ සමවදිනවා කියලා බුදුහාමුදුරු පෙන්නනවා. මරණින් මත්තේ මේ කරුණ විද්‍යාමාන වෙනවා. යම් කාරණයකින් මේ මහණුගේ උපදින්ට නිසි විපාක විඥානෙ වෙයි නම් ඒ කුසල ආනේන්ජ ස්වභාවයට පැමිණියවන්නේ මහණෙනි මේ දෙවෙනි චතුත්ත්‍ය ඥාන සංඛ්‍යාත ආනෙන්ජ සප්පයි ප්‍රතිපදාවයයි කියන ලැබී කියලා. එතෙන්දි මෙයා තේරුම් ගත්තේ මොකද්ද? අර ඉස්සෙල්ලා කියපු වචන ටික මතකද? මුලින් කිව්වා අපේ කාමයේ තියෙනවා. පස්සේ තියෙනව කාමිත. ඊළඟට කිව්වා කාම සංඥාව කියන්නේ නේද? අර සුභයට නිත්‍යයි කියලා එකතු වුණා දෙක. ඒතර මෙන්න මේක මේ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ. එතන පෙන්නනෝ මේ රූපේ කියන එක පෙන්නලා මේ කබලින්කාර ආහාර මේ ඔක්කොමේ හතර මහා භූතයන්ගේ පවර්ණා වූ රූපයයි කියන එක කල්පනා කරමු. එතකොට මේ රූපය නොයන්නේ නම් අපිට කාමේ කාම සංඥා නැතේ කියන එක එනම් මෙයාට අවබෝධයට ඇවිල්ලා තියෙනවා මෙතන. ඒ කියන්නේ අපි මේ සුඛයයි කියලා අරගෙන තියෙනවා. සුඛයයි කියලා අරගෙන තියෙනවා අර ඒරියා C කියන එක. ඔයගොල්ලෝ අර කලින් භාවනාවන් කළා තියෙනවා නම් මම දෙපැත්තටමයි කාරණා කියන්නේ. C කියන ඒරියා එක අර සරසංකප්ප ඒරියා එක කියන එක යන්නේ ඇදිලා තියෙන අවස්ථාව. එතකොට ඒ කියන්නේ අර අත්තා කියලා අපි අරගෙන තියෙන. අර අපි ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකක් පෙන්වුවා නේද? මේකේ අත්තා කියලා ආවට පස්සේ තමයි මෙතන මේ ඒරියා C කතාව ඇති වෙන්නේ. අන්න ඒ කතාවට ඇවිල්ලා තියෙන. මේ බුදුහාමුදුරුව එහෙනම් මේකේ කෑල්ල තමයි මේ පෙන්වන්නේ. ආනෙන්ජ සප්පයි සූත්‍රේ බුදුහාමුදුරු පෙන්වන්නේ අන්න සුභේට පොබොළු නිත්‍යයි කියලා එකතු කරන්න යන්නේ නැත්නම් ඔන්න එකපාරකට ඕගොල්ලෝ මේකෙන් පැන ගන්න. ඊළඟට ආපහු බුදුහාමුදුරු පෙන්නනෝ අර මේක තවදුරටත් මේක අත්තා කියලා ගන්නෙ නැත්නම් අර සුඛය එනවා පරාමාසයට එක පැත්තකින්. නිත්‍යයි කියලා සංස්කාරයන් පරාමාසයට ඇතුළු වෙනවා. මේ කෑලි දෙකෙන් වෙලා මම අත්තා කියලා කතාව හැදිලා තියෙනවා. ආන්න ඒක උනායින් පස්සේ වෙන්නා වූ දේ කාරණාව කරන්නේ නැත්තම් මොන අර දෙවෙනි චතුත්ත්‍ය ධ්‍යාන සංඛ්‍යාතේ ආනේ ප්‍රතිපදාව වේ කියලා බුදුහාමුදුරුවෝ එතෙන්දි පෙන්වා දීමක් කරනවා. ඊළඟට ආපහු යලිදු මහණෙනි ආර ශ්‍රාවකතුනි මිසි ප්‍රත්‍යාවේක්ෂ කරයි. යම් දික්ඛි ධම්මක කාමියොත් යම් සම්පරායික කාමියොත් යම් දික්ඛි ධම්මක කාම සංඥාවක් සම්පරායික කාම සංඥාවක් යම් දික්ඛි ධම්මක රූපියොත් සම්පරායික රූපියොත් යම් දිට්ඨි ධර්මක රූප සංඥාවක් යම් සම්ප්‍රායික රූප සංඥාවක් ඇද්ද ඒ දෙකම අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අභිනන්දනා කරන්නට නොවේ. අභිමාණයෙන් කියන්නට නොසිවේ. බැසගෙන සිටින්නට නොසිවේ. නොනිසිවේ. මෙසේ පිළිපන් ඒ කාම රූපයන් පිළිවෙත බහුලකට වෙසෙන ඒ මහණුන්ගේ සිත අරියද්දී කාරණිය පහදී සම්පසාදේ ඇති කල් ඊතාත්මේ විදසුන් නෝනේ රාහත් බව පසක් කෙරේ. ඊළඟට පෙන්නනෝ ඒ ආනින්ජයට සමවදී කියලා. මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන යම් කර්ණකේ මේ මහණුන්ගේ උපතට නිසි උපාක විඥානේ වින ඒ කුසල ආනේහි ස්වභාවයට පෙන්වීමන්නේ. මහණනි මේ තුන්වෙනි ප්‍රතිපදාවේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙතන අපි කාරණා හයක් කතා කරමු. කාමයේ කියන එක ගත්තාම දැන් මුලින් බුදුහාමුදුරුවෝ පෙන්නුවා කාමයට කියන දික්ට ධම්මයි සම්පරායකයි. පෙරයි පස්සේ යති. ඊළඟට පස්සේ කාම සංඥාව අර නිත්‍යයි කියලා එකතු කරගන්න වෙච්ච එක. ඒකෙදිත් දික්ට ධම්මයි සම්පරායකයි කියලා පෙන්නනවා. ඊළඟට රූපය ගැන කතා කරනවා. එතෙන්දි පෙන්නනවා රූපය දැන් තියෙන එකයි පස්සේ තියෙන එකයි. නේද? එතකොට මෙන්න මේ අවස්ථාව වෙනකොට ඕගොල්ලෝ අර ඒරියා 1 එක දන්න කට්ටිය දන්නවා මෙන්න මේ ඒරියා 1 එක කියන එක තමයි මේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. මෙතනින් ඇති වෙනවා මේ ගිද්දි ලෝභයේ ඉඳන් ඇති වෙනා වූ ඒරියා 1 එක කියන එක තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මේ ක්‍රමානුකූලව මේකේ වෙලා තියෙන්නේ අපි කරකෝ කරකෝ යන එකක් මේ තියෙන්නේ. අපේ රෝදේ ඕන වෙලාවක කැරකෙනවා. පෝතලී සූත්‍රයද අපි ඉගෙන ගත්තානේ නේද? අපි නිතරම කරකෝ කරකෝ තමයි මේක කියන්නේ. එතකොට මේක දැන් මෙන්න මේ ප්‍රමාණයට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ පුද්ගලයා දැන් මේ අභිනන්දනා කරන්නේ නැහැ කියලා. ඇයි අභිනන්දනා කරන්නේ නැති කියන්නේ? පේනවද? අපි ආව මුලින්ම නැවතත් බලනවා සුභයි කිව්වා, කර්කෝල කර්කෝල ඒකට නිත්‍යයි කිව්වා, කාම රාගානුසේ සංස්කාර නිත්‍යයි කියලා ඇති වුණා. මෙතන සුඛයි කියන එක ඇති වුණා ඒක නිසා සුභයට නිත්‍ය එකතු කළා සුඛයි කිව්වා. සුඛය ඇතුළු වුණා පරාමාසයට. සුඛේ පරාමාසයට ඇතුළු වුණා මේ පැත්තෙන් සංස්කාර නිත්‍ය කියලා ඇති වුණා දෙක ගත්තා අත්තයි කියලා. දැන් දිට්ඨි අනුසය ආවා. දිට්ඨි අනුසයත් එක්ක ඕගොල්ලන් කියන රූපේට දැන් සුඛයි කියලා. අන්නේ සුඛේ අභිනන්දනා කරන්න වටින්නේ නාබිනන්දති නාබිවදති නජෝසාය තිබ්බති. අභිනන්දනා කරන්නේ නැහැ කියන්නේ. අන්න ඒ කාරණේ තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ. එහෙනම් මෙන්න මේ ඒරියා එකේ ඉන්න එපා. අර ඒ தත්ත්වයට දුරට මනස යන්න දෙන්න එපා කියලා. එතකොට මෙන්න මේ විදිහට අයින් කරනවා නම් ඔක ඉතින් අර තමන්ගේ පෙර වූ පුරුදු නිසා තමයි, තමන්ගේ මදේ නිසා තමයි නේද? පෙර ගතිය නිසා තමයි අපි මේකට අර කිව්ව රත්තයි ඉඳන් නිත්‍යට යන්න කරනවා කියලා. ඒකත් එක්ක තමයි මෙච්චර දුරක් මේ අපි යන්නේ. එතකොට අන්නේ කීක අයින් කිරීම මේ තුන්වෙනි ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාව කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. එතකොට ඊළඟට අපි ඊළඟ කොටසට බලමු. මහණින් නැවත අනිකක්ද කියන ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයොත් පරලෝ යම් කාමයොත්ද, මෙලෝ යම් කාම සංඥාවොත්ද, පරලෝ යම් කාම සංඥාවොත්ද, මෙලෝ යම් රූපයොත්ද, පරලෝ යම් රූපයොත්ද, මෙලෝ යම් රූප සංඥාවොත්ද, පරලෝ යම් රූප සංඥාවොත්ද, කම්පානවන ධ්‍යාන සංඥාවොත්ද. දැන් එනවා බුදුහාමුදුරු ධ්‍යානයට. අරවෙන් ඔක්කොගේ මයින් වෙලා ධ්‍යානයට. යම් තැනක ඒ සියලු සංඥාවෝ නිරුද්ධ වෙද්ද, යම් මේ ආකින්චන්නායතන සමාධියක් වේද, ඒ ශාන්තය, ඒ ප්‍රණීතය මෙසේ පිළිපන්නා වූ ඒ බෞල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ සිත පහදී පැහැදීම ඇති කල්ලි මේ භවයේ ආකින්චන්නායතන සමාධියට පැමිණි ඒ ප්‍රඥාවෙන් මිදෙන රහත් වෙන ශරීරයගේ බැඳීම් බිඳීමෙන් මරණින් මතු යම් කාරණකින් වේ උත්පත්ති ගැන දෙන්නා වූ විපාක විඥාන ආකින්චන්නායතන කුසල විඥාණයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මේ පළවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලැබී කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. එතකොට දැන් මේ පුද්ගලයා අර සංඥාවන් කියනේව එකක්වත් එයා ලාභයක් කියලා ගන්නෙ නැහැ. සංඥාවන් කියනේව ලාභයක් ගත්තනම් ඒ පුද්ගලයාට මෙච්චර දුර යන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. මේව සංඥා නා සංඥා ආකින්චන්නායතනෙ ගිහිල්ලා ඉන්නවා කියන්නේ ඒ සංඥාව ලාභයක් කියලා එයා නොගන්නට ඕන. මතකද සාතීය කියන එක අයින් කරන්න. ලාභයි කියලා ගත්තොත් ලාභය කියන එක අපිට එනවා නෙමෙයි රූපේ ඉඳන්ම නේද පටන් අරගෙන. දැන් මර බෙලෙන්ද තරාදී කතාව කිව්වනේ අපි ග්‍රෑම් 1000ක ගුණන්න නැතුව 900ක් විකුණුවා එකට මොනව හරි කළා නේද? ඒක ඔය විදිහටම තමයි රූපය වේදනා සංඥා ඔය විදිහට ඇවිල්ලා තියෙන්නේ. රූපයට විතරක් නෙමෙයි අපි වේදනාවටත් තියෙනවා. එතකොට මේක ලාභයක් කියලා එයා පවසන්නේ නැහැයි කියන එකයි මේක පෙන්නන්නේ. එතකොට මෙතන අපි ඔය ස්ලයිඩ් 4 කෝ එකට අපිට යන්න පුළුවන්. ඒ යන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් පෙන්නන්න. මෙතන දැන් අපි කතා කළා මේ අවිජ්ජා කියන කතාවන් අපිට එපා කියන කතාවන් කියන. ව්‍යාපාදයන් කියන ඒවා එපා කියන එක කියන. අවිජ්ජා ව්‍යාපාද එපා කියලා කිව්වට මේ සාරම්භයේ තියෙනවා නම් ආපහු තාමත් අපි කරකේවි. ඒ කියන්නේ අර සාරම්භයේ තියෙනවා නම් සංස්කාර විත්‍ය කියලා ඇතුළු වීමක් කියන එක තියෙනවා. ඒක ඔය අපි ওই ඩයග්‍රෑම් එකක බැලුවොත් ඉන්නේම මේ මෙතන සාරම්භයේ තියෙන එක මෙතනනේ තියෙන්නේ. මම මේ ටිකක් පැහැදිලි වෙන්න මෙතන ගත්තේ. ඒ සාරම්භයේ කියන එක මේ හරිය තියෙන දෙයක්. එතකොට මේක අපි අභිජ්ජා කතාව එපා කිව්වත් ව්‍යාපාදේ එපයි කියලා කිව්වත් මෙතනින් ආපහු පොඩියට අපි කැරකීමක් තියෙනවා. මෙතන පොඩියට කැරකීමක් තියෙනවා නම් ඒක නිසා මෙතන මේ මෝහයත් එක්ක විඥාණී කැරකීමක් තියෙනවා. මේ පොඩි රෝධිය නිසා ලොකු රෝධිය කැරකීමක් වාගේ අදහසක් ඕගලන්ට එනවා. එතකොට මෙතෙන්දි මේ අපි කතා කරන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. අපිට සමාධිය කියන එක ඇති වුණායි කියලා කිව්වහම අපි සමාධියට ඇලීමක් කෙනෙක් වෙනවා. අන්න ඒ පුද්ගලයාට උද්දච්චය කියන එක තියෙනවා. සමාධියට ඇලීම. දැන් අපි මේ අවිජ්ජා ව්‍යාපාද එපයි කියලා මෙයා ගිහිල්ලා තිනු මේ ධානයන් සහිතව தත්ත්වයට. දැන් ඒ විදිහට නිදිකට ආ. දැන් ඒ ආනෙන්ජ ස්වභාවයට ගිහිල්ලා ඉන්නවා. හැබැයි ඔය අපි දැනගන්න ඕනේ අපි ඉන්නේ උද්දච්චය කිව්වම මේ ලිස්සන තැනක තමයි අපි ඉන්නේ. අපි ලිස්ස පල්ලෙහාට යන දෙයක් තමයි ඒක සිද්ධ වෙන්නේ. අපි තව පස්සේ බලනවා ඒක. එතකොට දැන් මට උද්දච්චය ඇති වෙලා තියෙන්නේ ඇත්තම කියනවා නම් මොකද මම අරගෙන තියෙනවා සුඛයි කියලා. සත්‍ය වශයෙන්ම දුක වූ දෙයක්. ඉතින් සත්‍ය මතු වෙනවනේ නේද? සත්‍ය මතු වුණාම දුක්ඛය කියන එක යට ඇති වුණාම ඉතින් එන්න උද්දච්චය කියන එක යට ඒක තියෙනවා. ඒ කියන්නේ මම තේරුම් ගන්නවා මම කොච්චර කැරකෙව්වත් කොච්චර මම කරකෝ මේක පවත්තන්න හැදුවත් මෙතන මට මා ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. මොකද්ද මේ කම්පිටිෂන්? අර පෙර වූ කාමයන් එක්ක තිබෙනා වූ දේවල් වලට වැඩිය මම දන්නවා ධානා සහගත වූ එක බොහොම හොඳයි සුඛයි කියලා. ඉතින් මගේ එන්ඩ් එක කොතනද? රූපේ එපයිකෝ ප්‍රීතියාව ප්‍රථම ධානයට ආව, ද්විතිය ධානයට ආව, එතනත් ප්‍රීතිය තව හොඳයිකෝ, සුඛයට ආව, තුන්වෙනි ධානයට ආව, ඒක හොඳයිකෝ අරකට වැඩිය නේද? හතරවෙනි ධානයටත් ආව, ඒක ඊටත් වඩා හොඳයි. ඉතින් ආකාස සංඥායතන විඥානංචායතන ආකින්චනායතන ඔය විදිහටම මම යන්නේ. කොයි වේදනාවටද මම අල්ලගෙන ඉන්නේ? වේදනාවතරත් ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. මේ වේදනාවත් අනිත් වේදනාව. එතකොට මම කවදා හරි තේරුම් ගන්නවා නම් මේ කම්පිටිෂන් එක මට දිනන්න බෑ. ඇයි මම මේක කියනවට වඩා තව එක්කෙනෙක් කියනවා අනේ මම ඊට වඩා හොඳ නිවසඤ්ඤා නාසඤ්ඤායතන ගිහිලා ඉන්නවා කියන්නේ. මේක කවදාවත් දිනන්න බැරි කම්පිටිෂන් එකක් කියලා කෙනෙක් තේරුම් ගත්තා නම් එහෙනම් මම මොකටද කැමති වෙන්නේ? අර වේදනාවට තිබෙන්නා වූ වේදනාව නිරෝධ වෙනවා නම් මම කැමති වෙනවා. ඔන්න ඕකයි මට ඇති වෙන්නේ. එහෙමනම් මම කැමති වෙනවා වේදනාවට තියෙන තණ්හාව කියන එක නතර වෙනවා කියන එක. මොකද වේදනාව තියෙනකම් මට කම්පිටිෂන් එක තියෙනවා. අන්න වේදනාව පැත්තකට දැම්මා එහෙනම් මට පුළුවන්කම තියෙන ආකින්චන ආයතනය කියන එක ගන්න. එතකොට අර ඒ සංඥාව කියන එක අපි ලාභයක් කියලා ගන්නෙ නැති තත්ත්වයටපත් වෙනවා. සුඛ කියන කතාවට සංඥාව ඒව ලාභයක් කියලා ගන්නෙ නැති වෙනවා. එතකොට දැන් අපි මේක බලන්න අපි කිව්වා මේ හතරවෙනි ස්ලයිඩ් එකට යන් කියලා. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ බවම් භෝගංච ඕකාරස්ස ඕකාර අහංකාරස්ස පදට්ඨානං කියලා ඔය පිටකෝපදේශයේ පෙන්නනවා. ඒකේ පිටුව නම් 119 පිටකෝපදේශ සිංහල පොතේ පිටුව 119. ඒ කියන්නේ භවයේද භෝගයේද ඕකාරයේද කියන එක නිසා අහංකාරයේ කියන එක ඇති වෙනවා කියලා කියනවා. එතකොට අපි දන්නවා මේ මිනිස්සයෝ අපි ගම අවුරුදු 16ක ගෑන ළමයි කියන එක. ඒ අවුරුදු 16ක ගෑන ළමයා එයා අහංකාර වෙලා තියෙනවා. එයාගේ ශරීරය ලස්සනයි කියලා නේද? එතකොට ඒක නම් ඒ එයාගේ භවය නේද? භාවය නිසායි ඒක ඇති වෙලා තියෙන්නේ. ඊළඟට අපිට භෝගය නිසා තියෙනවා නේද අහංකාරය. මට බෙන්ස් කාර් එකක් තියෙනවා. මට හොඳ ගෙයක් තියෙනවා. භෝගය නිසා ඇති වෙලා තියෙනවා. එතකොට ඒක තමයි මේ භෝගය කියන්නේ කබලින්කාර ආහාරයන් තමයි ලකුණු කරලා තියෙන්නේ භෝගය කියන්නේ. භවය කියුවාම එතන වේදනාව කියන්නේ. ඊළඟට ඕකාරය කියලා කිව්වහම මෙතන තියෙන්නේ ඔයගොල්ලෝ අර රූපේ ඉක්මවලා දැන් අරූපයට ගිහිල්ලා තියෙනවා. අන්න ඒකටත් අපි කැමැත්තක් තියෙනවා. හය පස්වෙනි ධානයට ගිහිල්ලා තියෙනවා. හැබැයි අපිට අමතක වෙලා තියෙනවා. පස්වෙනි ධානයට ගියේ මොකක් අයින් කළාද? රූපය අයින් කළා නේද? ඒ කියන්නේ ඔයගලගේ ඊදර කුණුතෝගයක් තියෙනවා. ඒ කුණු ටික අතුගාලා අතුගාලා දාන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ බොහොම සන්තෝෂයෙන් කියන මං කුණු ටිකෙන් අයින් වුණා කියලා නේද? හැබැයි ඔයගොල්ලෝ තාම කතා කරන්නේ කුණු ගැන. මොනවද අයින් කරා කියන්නේ? කුණු නේද? එතකොට මේ රූපේ අයින් වීමෙන් ආකාසඤ්ඤායතනෙ වාගේ තැනකට ගිහිල්ලා ඇති වුණා වූ තත්ත්වයක් තියෙනවා. මේක නිසා අහංකාරයි. දැන් භාවනා කරන දෙන්නෙක් ඉන්නවනම් එක්කෙනෙක් ඉඳන් කියනවනම් මම මෙහෙම හොඳයි ආකාශික කලුවට මම බොහොම අනන්තයල බොහෝ පිටේ මට බොහොම සැපට හිටිය අනිත් මුත්තිලට යන්න බැරි නේ නේද? එයා කිව්ව තනේ මට නම් කවදාවත් ඕකට ගිහිල්ලා නැහැ අනේ කියලා එහෙම කිව්වහම අරයට එකපාරටම ඇති වෙන අහංකාරය. එයා ඉති කරගන්නවා මට පුළුවන් පුළුවන්කමත් එක්ක අහංකාරය. පේනවද අපි කොයි ආකාරයෙන් ලෙඩ හදාගන්නවා කියලා? එතකොට පෙන්නනවා ඒ කියන්නේ අපිට ඕක භෝගයේ වෙනස තියෙනකොට තමයි ඉනික්විලිටි එකක් තියෙනකොට තමයි අපි ඔකේ තියෙන්නේ නේද? මට බෙන්ස් කාර් එකක් තියෙනවා අරයට නැහැ. ඒකොඩනේ අර ගෑනු ළමයා කියනවා මට හොඳ රූපයක් තියෙනවා අරයට නැහැ. එතකොට මේ විදිහට අරයට යන්න බෑ රූප ධානයට මට යන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි හදාගන්නවා. ඒත් ඕක නිසා අපිට ඇති වෙන අහංකාරය කියන්නේ. ඔය අහංකාරය කියන එක ඇති වුණාට පස්සේ ඒකේ පෙන්නනවා මේකේ අපි යන්නේ අත්ත සංඥාව අහංකාරය නිසා අපිට ඇති වෙන්නේ අත්ත සංඥා. ඔය මමංකාරයයි අහංකාරයයි අපි ටිකකට ඉස්සෙල්ලා කතා කළා. ඒ දෙන්න නිසා ඇති වෙන්නේ මොකක්ද? අත්ත සංඥාව කියන එක. එතකොට මේ අත්ත සංඥාව කියන එක ඇති වුණාන් පස්සේ ඔබ පෙන්නනවා ආපෝ පිටකෝදේශේ පෙන්නනවා ධම්මේසු උපගමන ලක්කන අත්ත සංඥා කියලා. ධම්මේසු උපගමන ලක්කන අත්ත සංඥා. ඒ කියන්නේ ආපෝ අපි යන්නේ එහෙනම් ධර්මයට. මොනවද ධර්මයේ කියලා කියන්නේ? ඔය සංඥා චේතනායව ඒවා මේ පැත්තෙන් ගත්තාම මේ ධර්ම කොටසට යටෙනවා. එතකොට දැන් එහෙමනම් අර ළමයා බලන්නේ අවුරුදු 16 ගෑනු ළමයා. එයා කණ්ණාඩියක් ඉස්සරහා පිටින් ගිහිල්ලා. එයාට මේ ලස්සනයි කියලා ආවා. අනිත් අය මන් දිහා බලනවා මම ලස්සනයි කියලා ඇවිල්ලා. දැන් මෙයා කල්පනා කරනවා මං කොහොමද ලස්සන වෙලා තියෙන්නේ? මම මේ ලස්සන වෙලා තියෙන්නේ අතීතයේ මං දන් දීලා ඒ වගේ කේන්ති ගන්න නැතුව ඉඳලා ආදි වශයෙන් Tamanට එකින් ධර්මයන් යම් කිසි දැනීමක් තියෙනවා. එතකොට අන්නේ ඉඳලා ඊපාර එයා කල්පනා කරන්නේ මොකද්ද? මං ආපහු මේවම කරන්න ඕන. ආපහු ලස්සන වෙන්න නම් බල්ල බඳගත්තා වගේ නේද? මම ලස්සන වුණා යමක් කළා මං ආපහු ලස්සන වෙන්න නම් අර දේම කරන්න ඕන. අන්නේ ඒක සඳහා ඒ චේතනාව නෑ පවත්තන මුලට. එතකොට සංඥාවන්ටම අර විදිහටම ආපහු නැවත ගමන් කිරීමක් කියන එක තියෙනවා. එතකොට ඒක තමයි මේ පෙන්නන්නේ. දැන් මේ ස්ලයිඩ් එකෙන් පෙන්වන්න හදන්නේ අහංකාරය නිසා මමංකාරය වෙන විදිය. මමංකාරය කියන එක එහෙම නැත්නම් ඕගලට හත් වෙනි ධානයේ ඉන්න පුළුවන් කම. එතකොට දැන් මේ අහංකාරය කියන එක තව තවත් පැහැදිලි කරන ඔය බෙඩ කොමුදේසේ. මෙතන පෙන්නනවා මේ පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක තණ්හාව ඇතිවීමට ආසන්න කාරණේ වෙනවා කියලා. පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රියන්ත කියලා මෙතන වෙන්නේ. දෙලා තියෙන එක තමයි තණ්හාව ඇතිවීමට ආසන්න කාරණේ. ඒක පෙන්වන පිරිමියෙක් නම් ගැහැණියා සම්බන්ධ වූ දෙයක් ඇත කියලා. ගැහැණියක් නම් පිරිමියා සම්බන්ධ වූ දෙයක් තියෙනවා කියලා. එතකොට මේක නිසා මෙයා අභ්‍යන්තරයේ ඇලෙන. අභ්‍යන්තරයේ ඇලීම තමයි අහංකාරය කියලා කියන්නේ. ඊළඟට පෙන්වන මෙහෙම රාග සහිත වූ බාහිර බාහිර වූ දේ සොයයි. මේක තමයි මමංකාරය කියලා. මොකද්ද මේ කියන්නේ? පිරිමියෙක් නම් ගැහැණියා සම්බන්ධ වූ දෙයක් තියෙනවා. දෙපැත්තට ඕක යන. මේක නිසා අභ්‍යන්තරයේ ඇලීමක් කියන එකක් තියෙනවා. මොකද්ද අභ්‍යන්තරයේ ඇලීම කියන්නේ? ඔගොල්ලෝ දන්නවද? පිරිමියෙක් ගැහණියක් දිහා බලනවා කියන එක ගත්තහම එයා බලන්නේ වෙන විදිහකට. ගැහණියක් ගැහණියක් දිහා බලන්නේ තවත් විදිහකට. මට එක්කෙනෙක් කියනවා ගැහණික් ගැහණියක් දිහා බලන්න නම් ඊර්ෂ්‍යාවට තමයි කියලා. එතකොට පිරිමියෙක් ගැහණියක් දිහා බලනකොට අමුතු විදිහකට බලනවා. එයා මම පිරිමියා කියලා මාන්නයක් අටවගෙන තමයි අර මිනිස්සයා දිහා බලන්නේ. කාන්තාවත් එහෙම. කාන්තාව පුරුෂයා දිහා බලන්නේ මම කාන්තාවයි කියලා එක කටෝ වෙන මනස. ඕක එන්නේ ඕක පොඩි පොඩියට ඕගලන්ට පේනවා. දැන් ගෙදර කුස්සියේ මොනවා හරි පිගම් කෝප්පත් එක්ක එළවලුව එක මොකක් හරි වැඩක් තියෙනවනම් කාන්තාව කල්පනා කරනවා මේ මේ මගේ. තේනවද? අපි එළවලු දිහා බලන්නේ මම කාන්තාව මට තමයි කුස්සියේ මගේ කියන්නේ. අර මිදුලි මොකක් හරි ඒ වගේ වැඩක් තියෙනවනම් අර පිරිමි මිනිසයා බලන්නේ ආ මේව මගේ. මට තමයි මේ වැඩ තනකොළ කපන වැඩ මේව කාර් එක හදන ඒවා ඒව මගේ නේද? අන්න ඒ විදිහට මේ බලන්න. ඔන්න ඔය අර්ථයම තමයි තව දුරටත් ගිහිල්ලා කාන්තාව දෙස බලනකොට මම පිරිමියා කියලා ඇතුලේ එකක් අභ්‍යන්තර එකක් තියාගෙන තමයි බලන්නේ. ඒක නිසා තමයි එයාට එන සිතුවිලි වෙනස්. ඉතින් බුදුහාමුදුරු මේක දේශනා කළා. බුදුහාමුදුරු පෙන්වුවා ඔය අඹුත්තර නිකාය සූත්‍ර දේශනාවක. ඒ කියන්නේ කාන්තාව කියන පුද්ගලයා එයා කල්පනා කරනවායි කියලා. අනිත්‍යයි මන්දියා බලනවා. අනිත්‍යයි මන්දියා බලන්නේ නැත්තම් ඔය මම ඉස්සර කාලේ ටීවී බලනකොට මම දැක්කා එක එකක පෙන්නනවා ඒ වයසට ගිය නිලියක්ව ඉන්ටර්වියු කරනවා. ඒ මනුස්සයා ඉඳගෙන කියනවා දැන් එයා දිහා බලන්නේ නැහැ තින්සෙනක. එයා කියනවා කවුරු හරි බලන්නේ නැත්තම් ඇති වැඩක් නැහැ කියලා. ජීවත් වෙලා වැඩක් නැහැ. බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ කියන්නේ මෙහෙම යනකොට කාන්තාව බලනවායි කියලා එයා දිහා අනිත්‍යයි බලනවාද කියලා. ඒක ඇතුලේ තියෙනවා. ඕගොල්ලෝ දන්නවා වුණාට සමහර අය දන්නවා කොහොමයි කියලා. ඒකනේ එක එක විදිහට අපි ඇඳුම් ඇඳගෙන එක එක විදිහට යන්නේ නේද? එතකොට මේ විදිහ එකක් තියෙනවා. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා කාන්තාව කාන්තාව කියන කාන්තාත්වයේ කියන එක භාවයේ කියන එක ඉක්මවන්නේ නැතුව පුරුෂයා දේශ බලනවා කියලා. ඒක බැලුවයින් පස්සේ ඒක නිසා එයාට අර වෙන වෙන වූ රාගයන් ඒ විදිහට ඇති වෙනවා. පුරුෂයාටත් ඕකමයි කියන්නේ. පුරුෂයා පුරුෂත්වයේ ඉක්මවන්නේ නැතුව කාන්තාව දේශ බලනවා. මේක තමයි ඕගොල්ලන්ගේ පූර්ව කර්මය. ඔයගොල්ලෝ කොච්චර භාවනා කළත් ඔයගලන්ට පේනවා මේ රූපේ එපා කියලා මේ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා කියලා මෙහෙම එනවා. හොඳට භාවනා කරගෙන යනවා දෙතිස් කුණුපෙයි කියලා. හිටපු ගමන් අර පාරේ යනකොට එකපාරට එනවනේ අදහසක් නේද? ඔය එන්නේ මොකද? අර තමා පිරිමියා කියලා හිතලා කාන්තාව දෙස බැලුවා. තමා කාන්තාව කියලා හිතාගෙන පිරිමියා දෙස බැලුවා. මෙහෙම කරන්නේ නැත්තම් මේ ප්‍රශ්නේ නැහැ. ඒක තමයි මේ පෙන්වන්නේ. අහංකාරය තමයි දැන් අපිට ඇති වුනේ මම පිරිමියා අහංකාරය. එතකොට මේක තමයි මේ අභ්‍යන්තරය ඇලෙනවා කියන්නේ. මෙසේ රාග සහිත වූ බාහිර උදේ සොයයි. අර බුදුහාමුදුරුවෝ කියන එක පැහැදිලි කරන්නේ. බාහිර උදේ හොයනවා පිට පිටත බලනවා. කාන්තාව දෙස බලනවා. මෙන්න මේක තමයි මමංකාරය වෙන්නේ. එතකොට මමංකාරයේදී අපි දන්නවා බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා මමංකාරය ඇති වෙනවා. අපි මේක පැහැදිලි කරලා තිනවා. ඒක නිසා සුඛ සංඥා සුඛ සංඥාල් ශාස්ත්‍ර ස්පර්ශ අනුපගමන රක්කන සුඛ සංඥා මතකයි නේද මේ? මතක නැද්ද? ඒ කියන්නේ අපි එතමු ඔය බාහිර වස්තුන්ගේ පරිග්‍රහය කියලා කියන්නේ අපි ඔක පැහැදිලි කරේ මේ ඩයග්‍රෑම් එකේ. මේ පරිග්‍රහය කියන එක පැහැදිලි කරනකොට දෙවෙනි ඩයග්‍රෑම් එකේදී අපි පැහැදිලි කරේ හලිද්දගානේ සූත්‍රයත් එක්ක. ඒකෙදි මොකද්ද කිව්වේ? අර අපි කතා කළා මේ තරුණ ජෝරුවක අපි හිතුව කාන්තාව මනා කියලා. පිරිමියට හරි අමාරුයි කියලා කිව්වා. මොකද මේ පිරිමියට හරි අමාරු වෙලා තියෙනවා. මෙයා යන්නේ මෙන්න මේ ස්පර්ශයට. ඒ කියන්නේ බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා මේ පුද්ගලයාට ඇති වෙන්නේ මමංකාරය. මගේ ගෙදර බෙන්ස් කාර් එකක් තියෙනවා නම් ඕගොල්ලෝ සතුටුනේ ඕගොල්ලන්ගේ ගෙදර නේද? අල්ලපු ගෙදර තිබුණාට ඒ කතාවක් නැහැ. එතකොට මේ මමංකාරය නිසා ඕගොල්ලන්ට සුඛ සංඥාවක් කියන එක ඇති වෙනවා. ඒ සුඛ සංඥාව ඇති වුණාම තථාගතයන් වහන්සේ පෙන්වන සුඛ සංඥාවකින් ශාස්ත්‍රෝ ස්පර්ශ අනුපගමන ලක්කන සුඛ සංඥා කියලා. ආශ්‍රයට හේතු වෙච්ච ස්පර්ශය තියෙනවනේ. අන්නේ ස්පර්ශයට මෙන්න මේ ස්පර්ශයට තමයි යන්නේ රූපේට නෙමෙයි. දැන් එහෙනම් පේනවද? ඇතුලේ අහංකාරයේ මම පුරුෂයා කියලා ගත්තා. කාන්තාව දෙස බැලුවා. කාන්තාව දෙස බලලා අර මිනිසයාගේ උදව් උපකාර වුණේ මොකද්ද? අර ඇතුලේ තිබෙනා වූ දෙයක් අවසා ගැනීම පමණයි. මං කියන්නේ ඒකයි අර ඉස්සරහින් එනව කවුරු හරි. මම අහංකාරය කියලා කියන්නේ මමංකාරය කියලා කියන්නේ අර බාහිර වස්තුන්ගේ පරිග්‍රහයක් වුණා. අර මිනිස්සයාගේ කිව්වේ නෑ මගේ අතන මෙතන බලන්න කියලා. ඒ මිනිස්සයාගේ පර්මිෂන් එකක් නැතුව බැලුවා. බලලා ඉවර වෙලා දැන් ඔන්න අල්ලගත්ත. මොකක්ද අල්ලගත්තේ? තමන් හදාගත්ත මේනේ කියන හරියට අර ඉස්සර කියන්නේ මාල්නි පොන්සේකා වගේ කියලා. දැන් නම් කියන්නේ නෑ. අරක බැලුවා මෙහෙමයි කියලා. ඒ කියන්නේ තමන්ගේ ඇතුලේ තිබුණා වූ දෙයකට තමයි මේ ගියේ. ඒක ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ දැන් අර මිනිස්සයා කහිනවා වෙන්න පුළුවන්. ඉස්සරහින් එන මිනිස්සයා. ඔගොල්ලෝ පාරේ යනවා ඉස්සරහින් මිනිස්සෙක් එනවා. එකපාරටම දාගත්ත අර ඇතුලෙන් කතාවක් දාගෙන දැන් මෙයා ඉන්නේ ඒ ලෝකේ. අර මනුස්සයා කැස්සට මෙයාගේ එක කහින්නේ නැහැ. අර මනුස්සයා මැරිලා වැටෙන්න පුළුවන් වාහනයකක් වෙලා. තමන් ඒක ආපහු තියනවා. ඒක නිසා තමයි මම කිව්වේ අර හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඉඳලා එක්කෙනෙක් මලාම අනිත් එක්කෙන යන්නේ ආපහු නැවතත් ස්පර්ශයට. ස්පර්ශයට නැත්නම් වයිෆ්ට යනවනම් වයිෆ් මලා විඥානයත් ඒකම මැරෙනවා. මේක මැරෙන්නේ නැතුව කරකෙන්නේ මේ ස්පර්ශයට කියන එකට එන එකයි කියන එක පැහැදිලි කරන්නේ. එතකොට ඒක මතක තියෙන්න ඕනේ. ඒව නැත්නම් ඉතින් අමාරු. එතකොට ආහංකාරය නිසා මෙතන මමංකාරය කියන එක ඇති වෙනවා. දැන් ඉතින් හරි වැඩේ නේද? මමංකාරය නිසා අහංකාරය එනවා, අහංකාරය නිසා මමංකාරය එනවා. මම බල්ලා වැදගත්තා වගේ අර කණුව වටේ කැරකි කැරකි. ওই දෙක තමයි අපිට තියෙන්නේ. අත්තා ඉන්නවා කියාගෙන ඒක තියෙනවා. දැන් මෙන්න මේ ඩයග්‍රෑම් එක. ඕගොල්ලෝ කැරකෙවෝ අංශක 90 කින්. මේ 1 2 3යි. ඇයි අංශක 90 කින් කැරකෙ? මේක හරියට හිතන්න මේ ගොඩින් කඹයක් දාලා තියෙනවා කියලා. මේ කඹයක් දාලා ඉවරලා අපි මනෝ සංචේතනාව පැත්තේ ඉඳන් මේ කබලින්කාර ආහාරයක දාලා අල්ලා අදිනේ. ඒ කියන්නේ අර මෝහසල්ලේ අල්ලලා මේක කරකවනවා නේද? එතකොට මේක පෙරලෙනවා. පෙරලුණායින් පස්සේ ඕගලන්ට එනවා මේ ඊළඟ තියෙන slide එකට. slide number 5 කියන එකට ගියොත් ඕගලන්ට පේනවා මෙතන පෙන්නනවා මේ පානාතිපාතේ නිසා අපිට ද්වේෂය කියන එක ඇති වෙනවා. ද්වේෂය නිසා පානාතිපාතය කියන එක ඇති වෙනවා. අපි අරියට මගේදී ඔබ පැහැදිලි කරලා තියෙනවා. සාකච්ඡා කරලා තියෙනවා. අදත්තා දාණය නිසා ලෝභය ඇති වෙනවා. ලෝභය නිසා අදත්තා දාණය කියන එක ඇති වෙනවා. ලඩ කාමයේ වරදවා හැසිරීම නිසා මෝහය, මෝහය නිසා කාමයේ වරදවා හැසිරීම කියන එක සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ කාරණේ දැන් අපි දැක්කා මේ 1 2 3 කියන එක මේ පැත්තට පෙරළුවායින් පස්සේ දැන් අපි මුලින් තිබුණේ අර වේදනාව කියන එක. දැන් වේදනාව පරාමාසයට එහෙම ඇවිල්ලා දැන් ඔයගලට පේනවා මේ පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ අර නම්බර්ස් ටික මතකයි නේද? මෙතන දාලා තියෙන 1 2 3. ඒකත් එක්ක අල්ලගත්තාම මේක අනිත් පැත්තට කැරකිව්වම ඔයාලට පේනවා මේක වෙනුවට පරාමාසය කියන එක දැම්ම. 1 කියන එක ආපහු අවිද්‍යාවත් එක්ක ඇති වෙන එක තියෙනවා. එතකොට ඕක සම්බන්ධයි භෝගයත් එක්ක. ඒ කිද්දි ලෝභය කියන එක මෙතන මේ ලෝභය කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට මෙතන මේ අවිද්‍යාව කියන එක ලෝභයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් ගත්තාම මේ පානාතිපාතයේ කියන එක අපි ද්වේෂයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියන එක. දැන් මේක මේ පෙන්වන්න හදන්නේ මොකද්ද? මේක පෙන්වන්නේ මෙතන පෙන්නනවා මෙන්න මේ පළවෙනි ලයින් එක මේක කැමති නම් ලියා ගන්න. මෙතන කියනවා පෙරවූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම. ඒ කියන්නේ සික් සංඥාව කියන එක මගේ කියලා ගත්තා. පෙරවූ මෝහය වරහණක් ඇතුළේ වුණනම් දාගන්න පුළුවන් දෝෂ සහිතව ජීවත් වීම කියන එක. දෝෂ සහිතව ජීවත් වෙන දේශයේ සහිතව ජීවත් වෙනවා කියන්නේ. පානාති පාතේ හයිපන් එකක් දාලා ලියාගන්න පානාති පාතේ කියලා. ඇයි අපි දෝෂ සහිතව ජීවත් වෙනවා කියන්නේ? අර රෝගී සංඥාව මගේ කියලා අරගෙන. ඒ කියන්නේ අපි කරකවන්න වට කරකවන්න අපි අර සුබයි කියලා ගත්ත කරකීමක් කරනවා. ඊට පස්සේ ආපහු ඒක මාන්නේ පිට කරලා බලන්න හදන එකක් තියෙනවා. අපි මේක ටිකක් ගැඹුරට ඉගෙන ගන්නවා පස්සේ මේම කරන්න මොකද වෙන්නේ? මම තීන විද්‍යාව කියන එක, රෝගී භාවය කියන එක ඇති වෙනවා. අපිට වැඩි වෙලාවක් යන්නේ නැහැ මේ රෝගී භාවයට කියන එකට යන්න. වට දෙකක් කරගෙවුවාම අපිට දෝමනස්සය ඇති වෙනවා. ඊට පස්සේ ඇති ව්‍යාපාදයකට ගිහිලා අපිට තීන විද්‍යාව කියන එක ඇති වෙනවා. එතකොට මේ පළවෙනි කාරණේ තමයි මම මේ ඉංග්‍රීසියෙන් ලියලා දෙන එක. මම මේ ආපහු සිංහලෙන් කියුවේ පෙරවූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම පානාතිපාතය කියන එක. ඒක තමයි මේ පල්ලෙහ ලයින් එකෙන් පේන්නේ නේද? අපේ පෙරවූ මෝහය ද්වේෂ සහිතව ජීවත් වීම පානාතිපාතය. ඊළඟට දෙවෙනි කාරණේ ලියා ගන්න. දැන් අවිද්‍යාව වරහණක් ඇතුලේ දාගන්න ලියා ගන්න. ලෝභ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියන්න අදත්තා දානිය කියලා. මොකද්ද අදත්තා දානිය? ඒ කියන්නේ රැකියාවක් කරලා මුදල් උපයාගෙන අපි ඉන්නවා කියන එක. අපි පැහැදිලි කරලා දීලා තිනවා ඒක අදත්තා දානියට තමයි ඒක වැටෙන්නේ. ඉතින් ඒකෙන් ගැලවිලා තියෙන්නේ අර පිණ්ඩපාති වඩින්නාව වික්ෂුන් වහන්සේ නමක් බැලුවාම ඒකෙන් ගැලවිලා තියෙනවා නේද? එතකොට දැන් ඒ ලයින් එක තමයි මේ උඩ පෙන්නන්නේ. ඒ කියන්නේ දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වී අදත්තා දානි. ඊළඟට තුන්වෙනි කාරණේ ලියාගන්න කාමී වරදවා හැසිරීම. හයිපන් එකක් දාලා ලියාගන්න කාම සංඥාව කියලා. ආපහු හයිපන් එකක් දාලා ලියාගන්න මෙහි ඇලීම අභිනිවේෂය කියලා. මේ ඇලීම අභිනිවේෂය. මතකද අභිනිවේෂයද අපි බලවන්නේ සංස්කාරවලට අභිනිවේෂය කියන එක. වේදනාවට තණ්හාව යම් ආකාරයකද සංස්කාරයන්ට අභිනිවේෂේ ඒ ආකාරයි කියන එක. දැන් අපේ ප්‍රශ්නේ වෙන්නේ මොකද්ද? මේ තුනම මේ කාරණා තුනම මෙන්න මේ ඉදන් සච්චේ ඇතුළට බහිනවා. ඒ කියන්නේ මෙතන තියෙනවා අභිනිවේෂය කියන්නේ කාම සංඥාවන් නිසා ඇති වෙනවා. මෙතනින් පේනවනේ කාමයේ වර්ධහසිරීම කියන එක මෙතන ලීලා තියෙනවා කියන එක. එතකොට මේ ඩයග්‍රෑම් එකේ ඇකිලීම් කියන ඒවා තියෙනවා. දෙපැත්තට ඇකිලෙන. එක පැත්තකින් ගත්තාම පානාති පාතිය ඔයගොල්ලෝ කරනවා ඔයගොල්ලෝ දන්නවා එතින්ද අදත්තා දානියත් ඔයගොල්ලෝ කරනවා කියලා. කොහොමද? ඔයගලන්ගේ ඉදර කුකුලෙක් ඉන්නවනම් ඒ කුකුලා ඔයගොල්ලෝ මරනවනම් පානාති පාතිය පළවෙනි කරා. කුකුල කොයි වෙලාවකවත් කිව්වේ නැහැ මාත්‍යාමගේ මස්ටික ගන්න කියලා. එහෙනම් අදත්තා දානියත් කියන එකත් සිද්ධ වෙනවා. එහෙනම් පානාති පාතිය යනකොට අදත්තා දානිය කියන එකත් ආපහු මේ පැත්තට එනවා. එතකොට මේ ඩයග්‍රෑම් එකේ මෙහෙම චක්‍රීයකුත් තියෙනවා. අනිත් අතට මේ ඩයග්‍රෑම් එකේ මේ පැත්තට ඇකිලිමුත් අර බෝල කූඩුව වගේ එක අකුලන්නේ අපි නේද? රෙදිල්ලන් ආන්න ඒ වගේ ඇකිලිමුත් තියෙනවා. මෙන්න මේ තුනම මේක ඇතුළට ඇදෙනවා. ඒ කියන්නේ මේ අභිනිවේෂයේ කියන එක. ඒ කියන්නේ පරමාසකාය ග්‍රන්ථේ හරියට ලණුකින් දාලා ඇද්දා වගේ ඉදන් සත්‍ය කියන එක ඇතුළට ගමන් කිරීම. එතකොට ඒ වගේම මේ අවිද්‍යාව කියන එක නිසා මේකේ මේ පරාමාසයේ ඉදන් සත්‍යයට ඇදෙනවා ඇදෙනවා කියන එක තියෙනවා. මෝහය නිසා මේ පරාමාස කාය ග්‍රන්ථ ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක තියෙනවා. ඕක ඉතින් නිකම්ම නෙමෙයි. අපි අගයන් දීලා. ඔගොල්ලෝ දන්නවද අපි මාන වෙන්නේ කොහොමද කියලා? අපි මානිය හැදිලා තියෙන්නේ අපි රූපයට අගයන් දෙන්න. කරකෝ කරකෝ එහෙමයි කරන්නේ. එක වටයක් කරකවන රූපයට අගයන් දෙනවා. තව වටයක් කරකවන රූපයට අගයන් දෙනවා. ඊළඟට දැන් මේක නිසා වේදනාවට අගයන් දෙනවා. වේදනාවට අගයන් දෙන ඔය විදිහට අගයන් දෙන ඔය අගයන් දුන්නා කියන එක නිසාම තමයි මේක මේ ඇදිලා යන්නේ. අර රූපයන් වේදනාවන් ඔක්කොම ඉදන් සත්‍යය ඇතුළට ඇදගෙන යන්නේ. එතකොට මෙන්න මෙතෙන්දී මේ පරාමාසය කියන එක ඉදන් සත්‍යය කියන එකට ඇතුළට ඇදෙන්නේ මේ දැන් මේ මොහොතේදී ප්‍රසන්ට් මූමන්ට් එකේදී තමයි මේක සෙල්ල තියෙන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේදී මේ අතීතය ගැන සිතන්නේ නැහැ. අනාගතය ගැන කියන්නේ සිතන්නේ නැත්නම් මේක ඇදෙන්නේ තණ්හාව මගින්. තණ්හාව මගින් මේ පරාමාසය ඉදන් සත්‍යයට ඇදෙන්නේ මේ දැන් මොහොතේ තණ්හාව මගින් ඇදීමක් කියන එක සිද්ධ වෙනවා. මේ වෙලාවේදී අර අහනුයි මමනුයි එකතු වෙලා ඉන්නවා. මතකද කිව්වා ලෙඩ වෙලා මම කිව්වා නේද? ඊළඟට කිව්වා මම ලෙඩ වෙලා කියලා. ඔන්න ඒ ආමේ මමුනේ දැන් දෙන්නම එකට ඉන්න අවස්ථාව. ඒ කියන්නේ මේ අවස්ථාවේදී ගත්තාම ඔය පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි කියන එක දෙදෙනාම එකයි. අර ඒ කතාවම ලෙඩ වෙලා මම කියන කතාව මම ලෙඩ වෙලා කියන කතාව බැලුවනම් ඒත් උගලන්ට ඒක කල්පනාවෙන් බැලුවනම් Tamanට පේනවා. ඒ වන් ඕගලන්ටම කල්පනා කරන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි කියන එක දෙදෙනා එකයි මෙතනදී. ඒ කියන්නේ ඕගලෝතුන්ගේ මේ භවයේ මෝහය නේද ඊළඟ භවයේ අවිද්‍යාවයි. දැන් බලන්න ඕගොල්ලෝ බැලුවොතින් එහෙම සුඛපටිපදා කිප්පා විඤ්ඤාව ඒක එනවා මුලින් අර අවිද්‍යා යෝගී කියන එක ඇවිල්ලා අවිද්‍යා ආශ්‍රය ඇවිල්ලා මෝහය වුණා නේ. මෝහය වුණායින් පස්සේ සංස්කාරයෙන් ආපහු විඤ්ඤාණය සකස් කරනවා කියවම මානෙන් ගිහිල්ලා සකස් කිරීමක් කරනවා. එතකොට ආපහු ගිහිල්ලා සකස් කරනකොට තමන් ආපහු වෙනවා මෝහයට. වෙනවද අපි? මෝහෙන් අවිද්‍යාව, අවිද්‍යාවෙන් මෝහය කියන කො දෙපැත්තට ගමන් කරනවා. මේකේ අවස්ථාවේදී මේ දෙකම එකක් වෙලා දෙවෙනා වූ අවස්ථාව මේ කියන්නේ. ඒ කියන්නේ අහං සහ මමං කියන ඒවා එකතු වුණාම මේ ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථේ පරාමාසයට ඇතුළට ඇදෙන අවස්ථාවක් තියෙනවා. මෙතන මේ වෙනස තියලා තියෙන්නේ මේ මොහොතේ මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ. මේ මොහොතේදී වෙන්නේ මොකද්ද? මේ පරාමාස කාය ග්‍රන්ථය මේ ඉදන් සත්‍යය ඇතුළට ඇදෙනවා. මේ ඉදන් සත්‍යය කියන එක දැන් ඒ කියන්නේ ගෝල කූඩුව වගේක අපි මේ පැත්තට ඇකුරුවා. අපිට පුළුවන් නේ අකුරනකොට මේ කොටස ඉතුරු වෙද්දි මෙහෙම අකුරන්න නේ. ඒකට මේ පැත්තට ඇකුරුවා. ඉදන් සත්‍ය ඇතුළට ගිය. ප්‍රසන්ට් මොමන්ට් එකේ තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට අනිත් අවස්ථාවන් තියෙනවා. ඉදන් සත්‍ය යනවා දැන් පරාමාසයේ ඇතුළත. ඒ කියන්නේ මම පිරිමියා කියලා කාන්තාව දෙස බලනකොට ගත්තාම අනෝ ඒ විදිහට නේද? මම පිරිමියා කියලා මම මාන්නයන් අටවගෙන මම දැන් ඉන්නෝනේ ඇතුලේ නේද? මම මෙහෙමයි කියන්නේ. ආන්න ඒ විදිහට බලනකොට Tamanට පේනවා. Tamanගේ අර පැත්තට ගමන් කිරීමක් කියන එක තියෙනවා. එතකොට ඒක දෙපා දෙආකාරයකට සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි ඔයගොල්ලෝ වටහා ගන්න උත්සාහ කරන්නේ. ඒක වටහා ගන්නවා කියන්නේ මහ විශාල ධර්මයක් ඔයගොල්ලෝ වටහා ගන්න. Tamanම ප්‍රඥාවෙන් දකින්න ඕනේ. විශාල වූ අවබෝධයක් මෙතන තියෙනවා. මේක දකින්න. මේ විදිහට තමයි අපි ජීවත් වෙන කියන එක සිද්ධ වෙන්නේ. එතකොට අපි වෙනස පැහැදිලි කළා. මේ අහංකාරය කියන එක මෙතන මේ පරාමාසය කියන එක ඉදන් සත්‍යයට ඇදෙනවා කියන අවස්ථාව. ඊළඟට ආහනුයි මමුනේ එකහුව වෙලා ඉන්නා වූ අවස්ථාව කියන එක අහංකාරය මමංකාරය දෙකම එකක් වෙලා තියෙනවා. අනිත් අවස්ථාවන් තියෙනවා ප්‍රසන්ට් මූමන්ට් එකේදී නෙමෙයි. ඒ අවස්ථාවේදී මේ ඉදන් සත්‍යය කියන එක ඇදෙනවා පරාමාසයට. එතකොට මෙතෙන්ට ඇදෙන්න පරාමාසය ඉදන් සත්‍යයට ඇදෙන්න කාරණා තුනක් වෙන්නේ. මේ අභිනිවේෂය, අවිද්‍යාව, දැන් මෙහෙම තමයි අපි ජීවත් වෙන්නේ. පාණාතිපාතය කරගෙන මම ජීවත් වෙන්නේ. අදත්තා දානීය කරගෙන මම ජීවත් වෙන්නේ. අපිට ඔහොම ඉන්නේ හොඳයි කියලා මානව විසිනුත් කියනවා. මෙහෙම තමයි ජීවත් වෙලා ඉන්න ඕනේ කියලා. ඒකනේ මිනිස්සු කියන්නේ මේ අපි කාලා බීලා මේ විදිහට එන්නේ කියනවා නේද? අන්න ඒ විදිහට තමයි කල්පනාම් තියෙන්නේ. එතකොට දැන් මෙතන 4යි 5යි 6යි කියලා තුනකුත් ලකුණු කරලා තියෙනවා පේනවාද? අවිද්‍යාවට තියෙන ලයින් එක 4යි කියුවා. මෙතන මේ අර කාම සංඥාවන් සහිතව තිබෙනා වූ ලයින් එක තමයි මේ පහට ඇවිල්ලා තියෙන්නේ. කාමී වර්ධව ඇසරීම කාම සංඥාව ඒව ඇලීම අභිනිවේෂයයි කියලා කිව්වා නේද? ඔය ලියාගත්තේ පද තුන හරි වැදගත් වූ පද තුනක් ඒක හරි වටිනවා. ඊට මෙතන මෝහයට යන්නව කියන එක 6 කියලා ලකුණු කරලා තියෙනවා 6 වෙනි කාරණේ කියලා. එතකොට අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකට මේක අපි පෙන්වලා දීලා තියෙන මේ ආයතන භාවනාව ඩයග්‍රෑම් එක තුන්වෙනි එකේදී කරලා තියෙන එක කරලා නැහැ සමහර අය කරලා ඇති. මෙතන මේ පෙන්නනවා අපි දන්නා වූ දෙයක් තියෙනවා. අපි දන්නවා කාම විතක්කයක් තියෙනවා නම් මට ව්‍යාපාද විතක්කයක් තියෙනවා. ව්‍යාපාද විතක්කයක් තියෙනවා නම් මට විමංසා විහිංසා විතක්කයක් කියන එක ඇති වෙනවා. ඒක හරිනේ නේද? ඒ කියන්නේ අපි කියමු ඔය සුපර් මාකට් එකේ වෛරස් ඩිෂ් එකක් හරි මොනවා හරි දෙයක් අඩු කරලා තියෙනවා. එකම දෙයයි නම් තියෙන්නේ. දෙන්නේ දුවගෙන යනවා මේක ගන්න දෙන්නම අත තියෙනවා. එතකොට අත හැරියේ නැත්තම් රණ්ඩු නේද? අත හරිනවනම් ඔයා ගන්න කිව්වා හරියට thank you කියලා කියනවා නේද? එතකොට මෙතන ඕගලන්ට පේනවා මට වෛරස් ඩිෂ් එකේ ප්‍රමාණයට නෙක්ඛම් මේ කියන එක තියෙනවනම් මට ඒ ප්‍රමාණයට තමයි අව්‍යාපාදේ කියන එක ඇති වෙන්නේ. ඒ වගේ තමයි මගේ ඒ ප්‍රමාණයට ඒක නැත්තම් ඒ කියන්නේ කාමයේ කියන ගේ ධර්මයට තියෙනවා නම් අන්න ඒ ප්‍රමාණයට මට ව්‍යාපාදයේ කියන එක ඇති වෙනවා. මේ මනුස්සයත් මෙතෙන්ට ආවනේ ව්‍යාපාදය තියෙන මොකද කියන මෙයා මේ වගේ අය නැත්තම් හොඳයිනේ. ඕකයි ඔය කියන්නේ. දැන් ව්‍යාපාදයේ තියෙන උන් නැසේවා මැරේවා කියන මගේ පාවිච්චිය සඳහා මේ මනුස්සයා නැත්තම් හොඳයි. අන්න එතන ව්‍යාපාදේ නේද? ඒකට ඒකට ගහ ගන්න වෙනවා නම් ඉතින් විහිංසාව කියන එක තියෙනවා. ඒකට එහෙනම් කාම විතක්කේ ව්‍යාපාද විතක්කේ ඒකෙන් විහිංසාව කියන එක ඔයගලන්ට පේනවා. මේකේ අනිත් පැත්තත් ඒ වගේම පේනවා. ඒ වගේම තියෙනවා කාම විතක්කේ නිසා කාමයේ වර්ධවා හැසිරීම කියන එක. කාමයේ වර්ධවා හැසිරීමේ මෝහය කියන එක වෙනවා කියන එක. එතකොට ඕගොල්ලෝ කල්පනා කරන්න පුළුවන් අනේ මන්නම් කාමයේ වර්ධවා හැසිරෙලා නැහැ කියලා. ඕනම කෙනෙක් මනුස්ස ලෝකේ දාවනම් එකපාරක් හරි කාමයේ වර්ධවා හැසිරෙලා මං කියවනේ උත්පත්ති ඇති වෙන අවස්ථාව නේද? අර ගිහිල්ලා මව කුස අරක බදාගත්තේ අර මනුස්සයව බදාගත්තේ මේ එයා අම්මා කියලා හිතාගෙන නෙමෙයි. අර හිරේ විලංගු වෙලා වෙනවා කියන ලෝභ දෝෂම ඩයග්‍රෑම් එකේදී පෙන්වුවේ මේ මතකයි නේද? එතකොට මේක එක පාටම ගියා. ඒ කියන්නේ මෝහය නිසා තමයි අපි එක පාටම අර පූසා අර මීය දැකලා එක පාට රිංගුව වගේ තමන්ගේ අර පෙරෝ කාම විතක්යන් සහිතව එක පාටම අරයා වදාගත්ත එතන ඉඳන් හිරේ විලංගුවේ දැක්කා කියලා. එතකොට එතන කාම විතක්කේ කාමී වර්ධව හැසිරීම එනවා. මෝහය මෝහය නිසා කාමී වර්ධව හැසිරීම, කාමී වර්ධව හැසිරීම නිසා මෝහය කියන එක ඇති වෙනවා. ඒතර මෝහය ඇති වුණාම විහිංසාව ඇති වෙනවා කියලා අපි දන්නවා. ලෝභ දෝෂ මෝහ ඩයග්‍රෑම් එකේ අර තුන්වෙනි පාඩ නේද? එතකොට දැන් ඕගොල්ලෝ අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එක අපි අංශක ඒ කියන්නේ මේක මේක 4යි 5යි 6යි කියන එක අපි අංශ ගණුවකින් කරකෙව්වොත් මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලා අපි දැකපු ඩයග්‍රෑම් එකට එනවා නේද? පේනවද? 4 5 6. මේක අංශ ගණුවකින් කරකවුවා අපිට පුළුවන්කම තියෙනවා ඉතින් දෙන්න. එතකොට දැන් එහෙනම් මට මොකද්ද මේ ඇති වෙලා තියෙන්නේ? මේ අවස්ථාවෙන් ඔයගලන්ට පේනවා අපේ මේ හැකිලීම් කියන ඒවා වෙලා අන්තිමට මේ අභිජ්ජාවයි චේතනාවයි දැන් දෙන්න එකට වේදනාව කියන එකේ මට ඇති වෙලා තියෙන්නේ දෝමනස්සේ කියන එක තමයි මට ඇති වෙන්නේ. පරමාස කාය ග්‍රන්ථියේ ඒ වගේම ඉදන් සච්චාවි කාය ග්‍රන්ථියේ මේ ඔක්කොම එක බොක්ස් එකකට ඇවිල්ලා තියෙන්නේ. එකට ඇකිලිලා එකට අස්සට ගිහිල්ලා තියෙනවා. එතකොට මේකේ පින්නන්නේ මේකයි. මෙතෙන්දි පේනවා අනිච්චා වික්කවේ කාම තුච්ඡා මුසා මෝස ධම්ම මායාකත මේ තම්බික්කවේ බාලලා. මේ කියන්නේ මොකද්ද? කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සේ විතරයි. වෙන මොකක්වත් නෙමෙයි. මේක හරිය ගැඹුරු. මේ විදිහට බලනවා. කාම සංඥාවක් තියෙනවා නම් අපිට ඇති වෙන්නේ දෝමනස්සේ විතරයි. ඔගොල්ලෝ ශෝක පරිදේවි කියන එක ඉක්මවන්නේ නැහැ. ඒ දෝමනස්සේ ඇති වුණා නම් ශෝකය කියන එක ඇති වෙනවා. ශෝක පරිදේවියක් ඉක්මවීමක් කියන එක සිද්ධ වෙන්නේ නැහැ මේ විදිහට. කාමයට ඉඩ දුන්නා. ඒක නිසා තමයි නේද තථාගතයන් වහන්සේ පෙන්නන්නේ. මෙන්න මේ தත්යේ Tamanට ඇති වෙනවා ගැලවෙන්න නම් ප්‍රථම ධානය හෝ ඊට වඩා වැඩි එකට පැන ගන්න කියලා. විවිච්ඡේව කාමී විවිච්ච අකුසලේ ධම්මී සවිතක්කං සවිචාරං විවේක ධම් ප්‍රීතිසුඛං ප්‍රථම ධානය. එතෙන්ට යන්න කියන්නේ මෙන්න මේ දෝමනස්සේ කියන එක මේවා ඇති වෙනවා. මේක ඇති වුණා නම් අපි වැටෙන්නේ. ඒ කියන්නේ කාම සංඥාවෙන් ඇති වෙන්නේ දෝමනස්සේ. මේකට ඉඩ දුන්නා නම් ඉතින් අපි ඒකට යට වෙලා තව තවත් දුකටම අපපත් වෙනවා. එතකොට මේ පෙන්වන්නේ ඒකයි මේ කාම සංඥා. මේ කාම සංඥාව නිසා මේක ඇති වෙන්නේ අන්තිමට දෝමනස්සේ කියන එක. ඉතින් අර අර කාමරාග අනුසේ ඒ ඩයග්‍රෑම් එකත් ඉතින් ඕගලන්ට ඒ වෙලාවේ සිහි වෙයි. කාමරාග අනුසයත් එක්ක මොකද්ද මම මේ මේක මේවම සත්‍යයි කියලා අරගෙන මේවම නේද මට මේ ඇදිලා ගිහිල්ලා තියෙන්නේ නিত্যයි කියන එක. එතකොට මේ අපි ආපහු සූත්‍ර දේශනාවට යම්. මේ සූත්‍ර දේශනාවේ අපි දැන් බැලුවා ආකින්චන් ආයතනය කියන එක දක්වා එන දෙයට. දැන් ওই ආකින්චන් ආයතනට යන්න තවත් ක්‍රමයක් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මහණින් නැවත අනිකක්ද කියනවා. ආර්ය ශ්‍රාවක තෙමි ආරණ්‍යයකට පැමිණියෝ, වෘෂ මූලයට පැමිණියෝ, ශුන්‍යාගාරයට පැමිණියෝ මෙසේ කල්පනා කරා. මේ මමය යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා ඕගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයේ පහදී. පැහැදීම ඇති කල්ලි මේ ආත්මේ මේ භවයේ ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමේ මරණින් මතු යම් කාරණකින් ඕගේ උත්පත්ති සිදු විපාක විඥානි කුසල විඥානයේ සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මාන්නේ මේ දෙවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන්නේ. ඒ කියන්නේ අර විදිහට මුලින් කල්පනා කළා ෂුන් මේ අර මේ ඔක්කොම කාම සංඥාව මේ ධානය මේ ඔක්කොම නැති වෙන්නා වූ ඒ තැන ආකින්චන්නායතනේ හොඳයි කියලා. අර මුලින් අපි පැනගත්තේ මායාවේ කුකු කුඩියෙන් පැනගත්තා නේද? මේකෙන් ගැලවිලා එළියට පැනගෙන ඉන්න එක හොඳයි කියලා. ප්‍රමාණිකූලව එයා එක එක ඒවා එක්කහුව කරන ඒවා අයින් කරා. මතකද සුඛයි කියන ඒවා එක්කහුව කළා. ඊට පස්සේ රූපේට සුඛයි කියන කතාවත් එක්කහුව කරනවා. අර මං කිව්වේ ඒරියා 1 එක කියලා. අන්න ඒකට වෙන්නා වූ දේ අයින් කරගත්තා කියන එක කරා. එතකොට මෙන්න මේ විදිහට ගිහිල්ලා අන්තිමට මෙයා මේ සංඥාව ලාභයක් කියලා ගන්නෙ නැතුව හත්වෙනි ධානයට ආවා. ඒක තමයි පළවෙනි ප්‍රතිපදාව කියන දුහාමුදුරු වෙන්නේ. දැන් දෙවෙනි ප්‍රතිපදාවකුත් වෙන්නනවා. මෙතෙන්ට මාපව වෙන්නනවා. ශුන්‍ය මිදං අත්තේනවා තේ ඒනවා කියලා ගන්න. දැන් මෙතන මේ තියෙනවා දෙතිස් කුණ ප්‍රයෝගුට ගන්න. මේකේ මොකක්වත් කොතනකවත් ගහලා නැහැ මේ මමේ කතාව. ඇත්ත නැහැ මේ පොදියෙත් නැහැ මම කියලා එකක්. මේකේ කෑල්ල කෑල්ල දිහා බලුවම මම කියලා දෙයක් ඇත්ත නැහැ. ධාතු ගොඩක් පමණයි මෙතන පවතින්නේ නේද? එතකොට මේකේ වේදනාවක්වත් මොනවාක්වත් නැති කියන එක මගේ නෙමෙයි කියන අර්ථයට ආවම ඒ දෙවෙනි ප්‍රතිපදාවට ඔයගොල්ලන් එන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔයගොල්ලෝ මේක දන්නවා මේක අර ප්‍රඥා ඩයග්‍රෑම් එකේ මතකයි නේද? ඒ ප්‍රඥා ඩයග්‍රෑම් එකේ මේක මතකයි නේද? මෙතෙන්ට ආවයි කියන එක මෙන්න මේ කයල්ල තමයි මේ අපි හත් වෙනි ධානය කියලා කිව්වේ. මෙතෙන්දී අපි ඇති වුණා අර අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද කියලා. එහෙම ගත්තා ආවම් ශුන්‍යතාවයට ආව. ඒක නිසා ඔයගොල්ලෝ මේ හත් වෙනි ධානය කියන ලයින් එකේ තමන්ට ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ මෙතන ශුන්‍ය විදං අත්තේනවා අත්තිනේනවා කියලා පෙන්නන්නේ. එතකොට දැන් අපි අර ඉස්සෙල්ලත් කතා කළා. ඒ කියන්නේ අර කම්පිටිෂන් එකක් කියන එක ගැන කතා කරා නේද? සාරාම්භය කියන්නේ. එතකොට මෙතන මේකෙත් පෙන්නන්නේ මොකද්ද මේ? ওই සාරාම්භය කියන එක අපි පවත්වාගෙන ඉන්නවා කියන එකනේ අපේ තිබුණේ මේ කම්පිටිෂන් එකක් ඇතුව ඉන්නවා කියන එක. දැන් මෙතන පෙන්නනවා මට දෝමනස්සය කියන එක නම් ඇති වෙන්නේ. මේ 6 වෙනි ස්ලයිඩ් එකේ අන්තිමට ගත්තාම Tamanට පේනවා මේ දෝමනස්සය කියන එක නම් මට ඇති වෙන්නේ. එහෙමනම් මට කිසිම ආකාරයකින් අර මට කියන්න බෑ. දෝමනස්සය තියෙනවා මට ද්වේෂය කියන එක තියෙනවා. අදෝසය කියලා කියන්නේ මොකක්ද? ඔගලට ද්වේෂය නැතුව අදෝසය කියන එක පැහැදිලි කරන්න කිව්වොත් එහෙම බෑ නේද? තහනම් වචනේ ද්වේෂය කියලා කිව්වොත් අදෝසේ කොහොමද පැහැදිලි කරන්නේ? ඒක පෙන්නනවා අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං අයං අදෝසෝ කියලා. අභ්‍යන්තරේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපය මුලා පහ කිරීම තමයි අදෝසී කියලා කියන්නේ. මට ඇති වෙන්නේ ඕන වෙලාවක දෝමනස්සය. දෝමනස්සය ආවනම ව්‍යාපාදයට යනවා, ද්වේෂය කියන එකට යනවා නේද? එතකොට මට කිසිම තැනකින් මට ඉන්න බෑ. ඒක තමයි අර ඉස්සෙල්ලා පැහැදිලි කළේ අර සාරම්භයේ කියන අවස්ථාවේදී කම්පිටිෂන් එක මම ගිව් අප් කරනවා. කිසිම වේදනාවක් මම මේ වේදනාව හොඳයි කිව්වනම් ඒකට වඩා වෙන උතුම්ම තව වේදනාවක් තියෙනවා. එතකොට කම්පිටිෂන් එක වේදනා දෙකක් අතර මට ඇති වෙනවා කියන එක තියෙනවා. හැබැයි කොයි වේදනාවක් ගත්තාම අන්තිමට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ දුකේ නැතමත්. දෝමනස්සයෙන් තමයි ඇති වෙන්නේ. දුක්ඛ දෝමනස්සයෙන් තමයි තමන්ට. ඒවයි තියෙන්නේ. එතකොට එකක්වත් අල්ලගෙන ඉඳලා නම් හරියන්නේ නැහැ. නිර්වාණය විතරයි මේකේ ගැලවෙන්න පුළුවන්කම කියන එක තියෙන. අන්න ඒක තමයි යා නිර්වාණයට යනවා කියන එක. ඒ විදිහට සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි හත් වෙනි ධානයේට කාරණා දෙකක් බැලුවා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඊළඟට මහණින් නැවත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවකතුමෝ මෙසේ කල්පනා කරන්නේ. කිසි තැනක මමයයි කිසිවෙක් නැත. කිසිවෙකේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවක්ද නැත. නුඹගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඕකේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහදයි. පැහැදිම ඇති කල්ලි මේ ආත්මය වූ ආකින්චන්නායතන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමේ මරණය මත යම් කාරණයකින් ඕගේ ඉපදීම සිදුවන්නා විපාක විඥානේ කුසල විඥාන සමාන වෙන කාරණයක් තියෙනවා. මහන්නේ මේ තුන්වෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියලා මේ කියලා කියනවා. මෙතන පෙන්නනවා මේක රාගය නිසා ඇතිවෙනා උදයක්. මේ පුද්ගලයා තේරුම් ගන්නවා මේ ඔක්කොම කතාවල් මේ රාගය නිසා ඇතිවෙනවා. මේ රාගය නිසා තමයි මේ තමා කියන එක සකස්කොලොක් පමණක් පවතිනවා කියලා මෙයාට පේන්නේ. තමා කියන එක සකස්කොලොක් පමණයි පවතින්නේ. රාගය නිසා සකස් කිරීම කියන එක සිදු වෙනවා කියලා දැනගන්න. රාගය නිසා සකස් කිරීම කියන මං කිව්වේ අර කටලට් ටික තියෙනකන් කනකන් අපිට නිත්‍ය කතාව තියෙනවා. ඒකත් එක්ක කරකෝනකම් මේක පවතිනවා කියන එක තියෙනවා. එතකොට මෙයා තේරුම් ගන්නවා මේ මමයි කියන කතාව එහෙම කතාවක් ඇත්තේ නැහැ. මේක සකස්කොලොතින් තමයි තියෙන්නේ. අර සර්ෆ් බෝඩ් එක උඩ යා ඉන්නකම් සර්ෆ් බෝඩ් එකේ ඉන්න මනුස්සයා කියනවා ඔන්න මම මේ වේදනාව විඳගෙන මම මේ ඉන්නවා කියලා නේද? එයා ඒ වෙලාවේ රැල්ල ඇති වෙලා තියෙන්නේ කොහෙන්ද? උලඟෙන් නේද? මොහොද රැල්ල. ඒක වැටෙනවා කියන එක අර්ථය තියෙන්නේ. මේ රැල්ල හදාගෙන තියෙන්නේ අපේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස. නැවත නැවත කුණු කුණා ස්පර්ශ කළා තමයි මේක තියෙන්නේ. මම මේක කරනකම් මම මෙන්න මේක තේරුම් ගැනීම. ඒ කියන්නේ තමා සකස්කොලොත් පමණක් තමා ඉන්නවා කියන එක තේරුම් අරගෙන රාගය නිසා සකස් වෙනවායි කියලා දැනගෙන ඒ කියන්නේ මේ වේව් එක කියන එක තේරුම් ගැනීම උඩ මෙයාට යන්න පුළුවන්කම තියෙනවා. ඒ හත් වෙනි ධානයට ආවා. දැන් බුදුහාමුදුරුවෝ පාරවල් තුනකින් මේකට යන විදිය කියලා දිනදී ඊළඟට ආපහු තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි නැවත අනිකක්ද කියලා. ආර්ය ශ්‍රාවකතුන් මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයොත්ද, පරලෝ යම් කාමයොත්ද, මෙලෝ යම් කාම සංඥාවොත්ද, පරලෝ යම් කාම සංඥාවොත්ද, මෙලෝ යම් රූපයොත්ද, පරලෝ යම් රූපයොත්ද, මෙලෝ යම් රූප සංඥාවොත්ද, පරලෝ යම් රූප සංඥාවොත්ද, යම් කම්පාන වන ධ්‍යාන සංඥාවොත්ද, මේ ආකින්චන්නා යතන ධ්‍යාන සංඥාවොත්ද, මේ සියලු සංඥාව ඉතිරි නැතුව නිරුද්ධ වේද, යම් මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියක් වේද, ඒ ශාන්තය, ඒ ප්‍රණීතිය මෙසේ පිළිපන්නා වූ, ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත නිවසඤ්ඤා නාසඤ්ඤායතන හේතු වේ පහළ. මේ ආත්මී මේ භවයේදී පැහැදීම ඇති කල්ලි නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන් හෝ මෙදේ ශරීරයගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණකින් ඔහුගේ උත්පත්තිය සිදුවන්නව විපාක විඥානි කුසල විඥානිට සමාන වන්නේ යන මේ කාරණයත් මහන්නේ මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාජයට හිතු ප්‍රතිපදාවයයි කියන්නේ. එතකොට අපි දන්නෝ මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනී කියන එක හෝ වේවා අනිත් අවස්ථාවල වේවා අපි මේ තීන මිද්ද අවස්ථාවේදී තමයි අපි මේ මෝහෙන් තීරණය ඒක අපි පැහැදිලි කරලා තියෙනවා නේද? මතකයි නේද? ඒ කියන්නේ ඕගොල්ලෝ මොකක් හරි එකක් බලන්න ගිහිල්ලා අපි තුන් ගයක් ගන්න යනවා කියලා. ඉතින් ගයක් ගන්න ගිහිල්ලා මිනිස්සේ බලනවා මේ ප්‍රදේශය හොඳයිද? ලංකාවේ මේ ප්‍රදේශය හොඳයිද? මේ පැත්තේ ඉන්නේ නරක මිනිස්සුද නේද? මේ ඊළඟට ගිහිලා ගෙදර දිහා බැලුවා මේ ගේ කුස්සිය හොඳද? ওই විදිහට බලනවා. තෝරලා ඉතින් ගෙවල් 60-70ක් ගම්පලාත් වලින් අර එහේ මේ අපි ගියක් මාරු කරන මිනිස්සේ ලංකාවේ නම් වැඩි මාරු කරන්නේ පිටරටවල නම් හරියට ඒවා මාරු කරන්නේ නැති. බලලා බලලා අන්තිමට මොකද කරන්නේ? කියනවා නර අපි දෙවෙනියට බලුගේ හොඳයි කියලා. ඒ කියන්නේ අපි තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්ත තීරණ තමයි අපි ඔක්කොම තියෙන්නේ. ඔයගොල්ලෝ වෙඩින් එකකට යනවා කියලා හිතන්නකෝ. සාරියක් බලන්න යන. පළවෙනි කඩේට ගියා බැලුවා සාරිය මේකේ මල් එක හොඳ නැහැයි කියයි. බෝඩර් එක හොඳ නැහැයි කියයි. මොන මොන හරි උන් කියනවා නේද? තව කඩේකට යනවා. ඒකේ જાතිය හොඳ නැහැ කියන. ඔහොම ගිහිල්ලා කඩ 7කට 8කට ගිහිල්ලා දැන් මොකද වෙන්නේ? හොඳට හෙම්බත් වෙලා දාඩි දාගෙන ගිහිල්ලා අන්න අර දෙවිනියට දෙවිච්ච සාරේ ඒකකම් ගන්නවා කියලා ගන්න. ඒ කියන්නේ තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්තා වූ තීරණයන් තමයි අපිට ඔක්කොම තියෙන්නේ. ඕගොල්ලෝ හොයාගෙන තියෙන දේවල් ඔක්කොම ওই විදිහටයි තෝරගෙන තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ තීන මිද්දෙන් ගත්ත තීරණයන් තමයි යන්න ඒව සංස්කාරය කියන ඒවා හැදුනා. අන්නේ සංස්කාරය මගේ කියලා ගන්නෙ නැති කමින් තමයි නිවසඤ්ඤා නාසඤ්ඤායතනෙට කියන එකට යන්නේ. ඒ කියන්නේ වඩු වාසුන් නැහැට අපි හිතමු ලී කෑලි තුනක් හම්බුණා කියලා. ලී කෑලි දෙකක් හොඳයි. එක ලී කෑල්ලක ගුල්ලු ගහලා තියෙනවා. ඒ ගුල්ලු ගහලා තිබුණාම දැන් මෙයාට කරන්න දෙයක් නැහැ. ලැබුණ ලී කෑලි තුනයි මේකෙන් හැදුවා මේසය. මේසය හැදුවට පස්සේ එයාට පේනවා මේ දකුණු පැත්තේ කපුලට ඇවිල්ලා තියෙන්නේ අර ගුල්ලු ගහපු ලී කෑල්ල. දැන් මොකද? ඉස්සර නම් වඩු වාසුන් නැහැ. ඔය මේසයක් පුටුවක් හැදුවාම එයා හරි ආඩම්බරයි. ඔක යටින් යටපැත්තෙන් බැලුවොත් ගහලා තියෙනවා එයාගේ නමයි අදපු දිනේ දාලා තියෙනවා. පරණ බඩුවල බැලුවාම ඕගලන්ට පෙනේ එහෙම තියෙනවා. දැන් මේ වාසුන් නැහැ දන්නවා. මේකට නම් මම නම ගහන්න යන්නේ නැහැ. මොකද මේක කොයිලා කඩාගෙන වැටෙනවද? දන්නේ යාට සෞත්‍රි එක. අන්න ඒ වගේ තමයි මේ සංඥාව. රෝගී වෙච්ච සංඥාව. කත්තිනි ධානී කියන එක කියන්නේ බුදුහාමුදුරුවෝ වමනේ කියලානේ. එතකොට මේ රෝගී සංඥාවෙන් හදන සංස්කාරය මගේ කියලා ගන්නේ නැත්නම් අන්න ඉතින්දී යාට නෙව සංඥා නා සංඥායතනෙ කියන කේනවා. බඩුව ලේබල් එක ගහන්නේ නැහැ. හදපු බඩුව මගේ කියලා. මගේ කියලා මේ සංස්කාරය ගන්නෙ නැහැ. අන්න ඉතින්දී ඒ බුදුල නෙව සංඥා නා සංඥා. එහෙනම් එයා දන්නවා. සංඥාවේ අනිත්‍යභාවය දන්නවා. සංඥාවේ අනිත්‍යභාවය සම්පූර්ණයෙන් දන්නේ. යම් ප්‍රමාණයකට දන්නවා. අර හදපු බාණ්ඩේ මගේ නොවෙන්නා වූ තත්වයට ගන්න දන්නවා. අර ඉතුරු ලී කෑලි දෙකට හොඳ ලී කෑලි දෙකට එයා ඒ කතාව කියන්නේ නැහැ. එයා කියන්නේ නැහැ මේකත් අනිත්‍යයි කියලා එයා කියන්නේ නැහැ. එහෙම කියනෝ නම් එයාට එන්නේ ප්‍රඥා විමුක්තිය. මේ අවස්ථාවේදී මෙයාට නිවසඤ්ඤා නාසඤ්ඤායතනෙ මොකද? එක කෑල්ලයි. ඒ කියන්නේ අනිත්‍ය සම්පූර්ණයෙන් නැහැ. කොටසකට විතරක් අනිත්‍යතාවය කියන එක දැන්නලා. එතකොට මේ විදිහට වදාවලාම ආනන්ද හාමුදුරුවෝ මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද හිමිතුමා භාගතුන් වහන්සේට මේ කීවේ. ස්වාමිනි මේ ශාසනයේ මහානතමේ මෙසේ පිළිපන්නේ වේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ විපාක භවය නොපවතී. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවතී. දැන් යම් පංචස්කන්ධයක් ඇද්ද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ඛාව ලබයි. ස්වාමිනී මේ මහානදම පිරිනිවේදී. එතකොට මේ ආනන්ද හාමුදුරුවෝත් යමක් බොහොම තදින් දැනගෙන ඉඳලා තියෙනවා මේ අවස්ථාවේදී එහෙම ප්‍රශ්න කරන්න නේද? එතකොට මෙතෙන්දී බැලුවා මේ විදිහට ගිහිලා මේ සංස්කාරයන්ගේ මේ රැස් කිරීම කියන එක තියෙනවා, මේ කර්ම රැස් කරනවා. මේ කර්මය කියන එක ගත්තාම හිතන්න නිතරම මේ ඔයගොල්ලන්ගේ මේ කය කියන එක මේක තමයි ඔයගොල්ලන්ගේ పూర్වේ කර්මය. ඒකනේ අර කාන්තාව පුරුෂය කියලා මම කියන්නේ. අහංකාරය නිසා මම අහංකාරය වෙනවා කියන අවස්ථාවදීත් පැහැදිලි කරනවා. එතකොට මෙතෙන්දී පෙන්නනවා ආනන්දේ මේ ඇතම් මහණෙක් පිරිනිවන් පාන්නේ. මේ ඇතම් මහණේ පිරිනවන් නොපාන්නේ. ස්වාමීන් යම් හේකින් මේ ඇතම් මහණේ පිරිනවන් පාන්නේ. මේ ඇතම් මහණේ පිරිනවන් නොපාන්නේ. ඊට හේතු කවරයි? ප්‍රත්‍ය කවරයි? ආනන්දේ මේ ශාසනයේ මහානතම මෙසේ පිළිපන්නේ. මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ මාගේ විපාක භවෙ නොපතිනි. එදින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවෙ නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇද්ද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. එතෙ මේ උපේක්ෂාවට මමයි මාගේ සතුට වේ. මමයි මාගේ කියා සතුට වන්නේ තෘෂ්ණාවෙන් බැසගනි. ඒ කියන්නේ මෙතන අර උපේක්ඛාවට අභිනන්දති අභිවදති අජෝසාය දිට්ඨි. ඒක අල්ලගෙන ඕගොල්ලෝ භාවනා කරන්න ඇවිල්ලා හොඳ සමාධියක් ඇති වුණායින් පස්සේ ඊට පස්සේ ඒ සමාධිය අල්ලගෙන ඉන්නවනේ. අනේ මෙහි බොහොම හොඳයි. හරියට අර පේරාදෙනී ගාඩන් එක බලන්න යනකොට මග නතර වෙලා පොඩි ගාඩන් එක නතර වෙලා තේ බොන්න නතර වුණේ ඒකේ තියෙන රෝස මලුයි අර වගේ මේවයි බලබලා ඉන්නවා වගේ අධ්‍යානයක් ඇති වුණා. ඒ ධානය හොඳයි කියලා ඒක අල්ලගෙන එතන ඉන්නවා. එතකොට අන්න ඒක නිසා ඒ උපේක්ෂාවට මගේ කියලා අභිනන්දති අභිවදති අජෝසායතිත්තේ මෙන්න මෙහෙම කරනවා නම් ඒ උපේක්ෂාවට සතුට වන්නා වූ මමයා යනාදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැසගත්තා වූ උපේක්ෂාවට විඥාණී ඇසුරු කරන ලද්දේ වේ. ඒ දැඩිකොට අල්ලා ගැනීමයි ආනන්දේ දැඩිකොට අල්ලා ගැනීම සහිත මහානදේ පිරිනුවම් පාන්නේ නොවේ. ස්වාමිනී දැඩිකොට අල්ලා ගන්නා වූ මහානතු කුමක් දැඩිසේ අල්ලා ගත්තේ? නිවසඤ්ඤා නාසඤ්ඤායතනේ වදාළේ. ආනන්දහාමුදුරු කියන ස්වාමිනී ඒ මහානතේ වුණාහි දැඩිකොට අල්ලා ගන්න ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්ද ඒ මහානතේ වුණාහි දැඩිකොට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගත්තේ. ආනන්ද මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනයක් වේද? මේ වනාහි දැඩිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය. ඉතින් බලන්න මේ මිනිස්සු වැරදිට වටහාගෙන ඉන්නවා. ඒගොල්ලෝ කල්පනා කරනවා මේ මනුස්ස භවය තමයි ශ්‍රේෂ්ඨම භවය කියලා. බුදුහාමුදුරු කියනවාද? බුදුහාමුදුරු මොකද මේක කියන්නේ? දැඩිවට අල්ලා ගන්නා ශ්‍රේෂ්ඨ භවය මොකක්ද? නිවසඤ්ඤා නාසඤ්ඤා. මේක අපි මේ පුහු මාන්නයක් හදාගන්නවා. පුහු මාන්නයක් හදාගන්නේ මොකද? බුදුහාමුදුරු මෙතන පහළ වෙනවා කියන එක. මනුස්සයෙක් හැටියට බුදු කෙනෙක් බුදු වෙන්නේ මනුස්සයෙක් හැටියට ඇවිල්ලා නේද? ආන්න ඒක තමයි අපි අල්ලගන්නේ. මේක මෝඩකමක්. අපේ පුහු මාන්නේ. ඔයගොල්ලෝ දන්නවද ඔය සත්තුන්ට තමයි අධික මාන්නේ තියෙන්නේ. සත්වයෝ ගත්තාම මම බල්ලා දිනව රහතන් වහන්සේත් එක්ක ඒ කුරුල්ලෙගේ මනස බැලුවා. ඒ කුරුල්ලා ඌ හිතාගන්නේ කුරුල්ලා මෙච්චරයි සයිස් ඌ හිතාගන්නේ මේ කාමරේ මේකෙන් භාගයක් විතර මේ මහා විශාල මම හරි විශාලයි. මිදුලෙන් එකයි. ඒ බලනකොට කුරුල්ලා ඌ හිතාගන්නේ මම ඒ තරම් විශාලයි. දැන් ඕගලන්ට බල්ලු පයින්නව නේද කන්න? ඒ බල්ලා පයින්නකොට බල්ලා හිතාගෙන ඉන්නේ නිකන් නෙමෙයි. ඌ හිතාගන්නේ ඕගලන්ගේ වගේ දෙගුණයක් කියලා. ඒ බල්ලා ඌ හිතාගන්නේ මම හරි ලොකුයි මෙයා පොඩි. ඌගේ මාන්නේ තියන්නේ මේ විදියට. ඒ කියන්නේ අර පයින් පාරක් වැදුනහම නම් කෑ ගහගෙන යනකොට අන්න දකින්න තමන් එහෙම නෙමෙයි කියලා. අන්න එහෙමයි සත්‍ය. ඊළඟට ගත්තාම මිනිස්සු මාන්නයි. මාන්නේ අඩුමෙන් කෙනා තමයි අර මං කිව්වේ අර සත්‍ය එහෙම ගත්තාම ඒ මාන්නේ වැඩිමෙන් කෙනා. මාන්නේ අඩුමෙන් කෙනා තමයි මේ නිවසඤ්ඤා නාසඤ්ඤාය කියලා. මාන්නේ කපාගෙන තමයි ඔන්න නිවසඤ්ඤා නාසඤ්ඤායතයට යන්නේ. ඉතින් අර බුදුහාමුදුරුව මෙතන ඉපදෙනවා කියන එක ඒ බොහොමාණයක් අපි ඇති කරන්නේ නැහැ. බුදුහාමුදුරුව මෙහි ඉපදෙන හේතු තියෙනවා. එහෙම කරා. පොඩ්ඩක් හිතලා බලන්න පොඩ්ඩක් ප්‍රඥාව තියෙනවා නම් දිව්‍ය ලෝක බුදුහාමුදුරුව පහළ වුණා නම් ඕගලන්ට මොකද වෙන්නේ? බණහන් උඩ පයින්න පුළුවන් නේද? උඩ පයින්න අයරෙන්න කරන් දෙයක් නැහැ. දිව්‍ය ලෝකෙට යන්න බෑ. හැබැයි දෙවිවරුන්ට නම් මෙතෙන්ට එන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අන්න ඒක අපි මාන්නයට ගන්න හොඳ නැහැ. බුදුහාමුදුරුව එතනකවත් කියන්නේ නැහැ මේක තමයි හොඳම එක කියලා. බුදුහාමුදුරුව මේ පෙන්වලා දීලා තියෙනවා නිවසඤ්ඤා නාසඤ්ඤාය තියෙන තමයි දැඩිව ගන්නවා නම් ගන්න තියෙන හොඳම භවය කියලා. ඒ වැරදි මැටීම් අපි අයින් කරගන්න ඕනේ. එතකොට ඊළඟට ආනන්දේ මේ ශාසනයේ මහානතමේ මෙසේ පිළිපන්නේ පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකළේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේ. දැන් යම් පංච ස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හිත මේ උපේක්ෂාවට මමයි මගේ සතුට නොවේ. මමයි මාගේ නොකිය. ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටී. ඒ උපේක්ෂාවට සතුට නොවන්නා වූ මමයි මාගේ නොකියන්නා ඒ බැසගෙන නොසිටින්නා වූ ඔහුගේ ඒ අසුරු කලාව විඥානය නොවේ. ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ. ආනන්දය දැඩිව අල්ලා ගැනීම නැත්තා වූ පුද්ගලයා පිරුණම් පාන්නේ කියලා වදාළා. එතකොට මෙතන මේ නාබිනන්දති නාවිවදති නජෝසායි තිට්ටති. අර උපේක්ඛාව ඒක ගන්නෙ නැහැ. මම මේ මගේ කියලා යා ඒක ගන්න. මෙහෙම ගන්නෙ නැති කම නිසා යා පුරුණව කවනවා කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ අපි මේ සංස්කාරයන්ට කියන ඒවට නිත්‍යාගයක් නොදීම වගේන් තමයි මේක සිද්ධ වෙන්නේ. සංස්කාරයන් කියනවා දැන් අපි දන්නවා නිව සංඥා නාසඤ්ඤායතනෙ කිව්වත් මේවා සංස්කාරයන්. කොහොම සකස් කිරීම එතකොට මෙන්න මේවා සකස් කළායි කියලා තේරුම් අරගෙන ඒවට අපි අර නිත්‍යයි කියලා අගයක් දෙන්නේ. අර සංස්කාර නිත්‍යයි කියලා අපි පෙන්වුවා නේද ඩයග්‍රෑම් එකේ. මේක අසට රිංගනවා කියලා මතකද? මේකෙදි කිව්වා මේක සුභයි අර නිත්‍යයි කිව්වා. මේ සංස්කාරයෙන් නිත්‍යයි කියලා මේ පරාමාසය ඇතුළට රිංගීමක් තියෙනවා. අන්න ඒකට මම ඉඩ දෙන්නේ නැත්තම් අන්න එතෙන්දී ඒ පුද්ගලයාට පෙන්වන්න පාන්න කියන එකට පුළුවන් වෙනවා. ඒ කියන්නේ ප්‍රඥා යුක්තිය කියන එක ඇති වෙනවා. ඒත් ස්වාමීනි ආශ්චර්යය ස්වාමීනි අද්භූතයි. ස්වාමීනි ඒ සමාපත්තිය ඇසුරු කර භාග්‍යතුන් වහන්සේ විසින් භෝගයන්ගේ ඉදිරි කිරීම වදාළා. ස්වාමීනි ආරව මුක්ෂේ පවරේ. ආනන්දේ මේ ශාසනයේ ආරශාවතෙන් මෙසේ කල්පනා කර. මෙලෝයම් කාම පරලෝ කාම මෙලෝයම් කාම සංඥාව පරලෝයම් කාම සංඥාව වෙද්ද මෙලෝයම් රූපයෝත්තේද පරලෝයම් රූපයෝත්තේද මෙලෝ රූප සංඥාවත්තේද පරලෝ කාම රූප සංඥාවත්තේද යම් කම්පාන වන ධ්‍යාන සංඥාවත්තේද යම් ආකින්චන ආයතන සංඥාවත්තේද යම් නිව සංඥා නා සංඥායතන සංඥාවත්තේද මේ සියල්ල සක්කාය නම් වේ. සක්කාය කරෙන් දැඩිවල්ලා ගැනීමක් නැතුව චිත්තයාගේ යම් මිදීමක් වේද ඒ අමෘතය වේ කිය තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ මේ කතාව කරන්නේ නැහැ. සුභයි කියලා අරගත්තා. ඒකනේ පෙන්වෙයි. අර කාමය කියන එක ගත්තා. කාම සංඥාව කියන එක ගත්තා අපිට. මෙතනින් මේ සුභයට නිත්‍යයි කියලා එකතු කළා කාම සංඥාව ආවේ නේද? ඊට පස්සේ ඒ සුඛය මේක ඇතුළට ගියා නේද? එහෙම අත්තා වෙලා ඊට පස්සේ දිට්ඨියෙන් ගිහිල්ලා අපි ආවා මෙතන තනිකරා රූපේට සුඛයි කියන කතාව. ඒවයින් අයින් කළා. ඒවයින් අයින් කළාට පස්සේ තමන්ට අර ධානයන් කියන ඒවා තමන්ට ඇති වුණා. ඒ කියන්නේ ආකින්චන් ආයතන කියන ඒවා එහෙම ඇති වුණා. නෙව සංඥා නා සංඥායතන කියන ඒවා ඒවා ඇති වුණා. ඒවා ඇති වෙලා තේරුම් ගත්තා මේව ඔක්කොම සකස් කරන ලද ඒවා. මේ ඔක්කොම හොඳයි. අර කාමයට වඩා මේව හොඳයි. මේව ඔක්කොම සකස් කරන ඒවා. මේවා සක්කාය කියලා ගත්තා. ඕන් බොඩි කියන එක. ඒවා අල්ලගන්නේ නැත්තම් ඒවයි මිදීම වෙනවායි කියලා බුදුහාමුදුරුවෝ ඒ දේශනා කළා. ආනන්දේ මෙසේව නැහි මා විසින් කම්පාන වන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනවා. ආකින්චන් ආයතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනවා. එම සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනවා. ඒ සමාධිය ඇසුරට ඕරියන්ගේ ඊතර ක්‍රීම දේශනා කරනවා. ආරව මොක්ෂ දේශනා කරනවා. ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමති. අනුකම්පායත්තා ශාස්ත්‍රෝ විසින් අනුකම්පා වෘදවා කටයුතු යමක් වේද. මා විසින් ඒ තොපට කරනවා. ආනන්දේ මේ වෘක්ෂ මූල වේ. මේ ශුන්‍යාගාර ආනන්දේ ධ්‍යාන කරා. ප්‍රමාදනෝ පසුතැවෙනවා. මේ තොපට අපගේ අනුශාසය කියලා වදාන. භාගතුන් වහන්සේගේ මේ වචනේ ආනන්දහාමුදුරු සතුටු සිතින් පිළිගත්තා. එතකොට මේකේ ඔයගොල්ලෝ කරගෙන යන්නේ මෙන්න මේ අර්ථය ඔයගලන්ට තේරෙනවා දැන් අපි මොකද්ද කරන්නේ කියලා. මේ කාමයන් අල්ලගෙන මේ සුභයි සුඛයි කියලා නිත්‍යයි කියලා මේක අරගෙන දිගින් දිගටම ඇවිල්ලා තමයි මේ කතාව ඇති වෙන්නේ. මෙතනින් තමයි මේක මේ භාවනාවන් පටන් ගන්න. ඉතින් මේ පළවෙනි පිටුවත් භාවනාව. ඒ කියන්නේ ඔය උත්තරීතර මණ්ඩලයක් තියෙනවා කෙනෙක්ටාව. ඉතින් මේ මණ්ඩලයට ඕගොල්ලන්ගේ ග්‍රැටිටියුඩ් එක කෘතඥතාවය පළ කරනවා කියන්නේ එතනින් පුළුවන් ඕගොල්ලන්ට විඤ්ඤාණාංචායතෙන් යන්න පුළුවන්කම ඒ තරමට ඇති වෙනවා. හැබැයි ඒක ධර්මයේ අවබෝධ වීමෙන් තමයි ඒක ඇති වෙන්නේ. එතකොට මෙතන මේකෙදී අපි මේ කාමයේ කියන එක තමයි මෙතන පැහැදිලි කරන්නේ. මතකද සංකප්පේ රාගය තමයි පුරුෂයාගේ කාමයේ කියලා පැහැදිලි කළා. ඒක රූපේ තියෙන දෙයක් නෙමෙයි. මම උතාගෙන උතාගෙන ගිහිල්ලා ඔරලෝසුවක් ගත්තා, ටිෂු කොලයක් එතුවා, ඊට පස්සේ ඒකට තවත් එතුවා, පෙට්ටියක දැම්මා, තව දාලා තවත් උතලා තමයි අර මේ කරන්නේ. දැන් උතලා උතලා තියෙන මන් දන්නේ මොකද්ද උතලා තියෙන්නේ කියලා. මටමත් හොයාගන්න බෑ අන්තිමට උතලා තියෙන්නේ කියලා. අපි එතින ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. අතීතයේදී උතලා තියෙනවා, දැන් අපි එතිලා ඉන්නවා. ඔක්කොම දේවල් එතිලා එතිලා තියෙනවා. එතකොට මෙතන මේ අන්න එහෙම ආපු සංකල්පයන් උතලා උතලා ඇතිලා තියෙන්නේ සංකල්පය. අන්නේ සංකල්පයන්ට රාගය තමයි මේ කාමයේ කියන එක ඇති වෙලා තියෙන්නේ කියනවා. එතකොට මෙතෙන්දී අපි මේ ඩයග්‍රෑම් එකද අපි තේරුම් ගත්තා මේක කොහොමද වෙන්නේ කියලා ප්‍රමාණිකව නේද? සුභයයි තරකෝල නිත්‍යයි කියලා. එතකොට සංස්කාර නිත්‍යයි කියලා ඇති වෙනවා ප්‍රශ්නේ තේරුම් ගත්තා. එතකොට මේක තමයි බුදුහාමුදුරු මේ කෑල්ලෙන් කෑල්ල ගලවනවා කියන එක පැහැදිලි කළේ. එතකොට අර ඔයාලට මතකයි ඒකේ ප්‍රතිපදාව වෙන්නවා කාම සංඥාව කියලා කිව්වහම සුභයට නිත්‍යයි කියලා එකතු කරීමෙන් ඇතිවෙනව කතාව තමයි ඒක. අර දෙවෙනි කතාවට කියුවේ අර ඒරියා C කියන එක මම කිව්වනේ. මෙතනින් ඇදින අර සරසංකප්ප ඒරියා කියන එක අර සතර මහා භූතයන් නිසා හට ගන්නා වූ ඒ කොටස කියලා. එතකොට ඒක කල්පනා කරලා ඒක අයින් කිරීම කියන එක ගන්න. ඒ කියන්නේ විපරිණාම දුක්ඛතාවය කියන දැනගෙන අත්ත කියලා ගන්නෙ නෑ. මෙතන මේ කතාව ඇති වෙන්නේ කොහොමද? මෙතනින් සුඛයි කියන එක මෙතනින් ආවා, නිට්ටයයි කියලා මෙතනින් ආවා, අත්ත කියලා මෙහාට ගත්තාම තමයි මෙතනින් අර අපේ ඒරියා එක ඇති වෙන්නේ. එතකොට ඒක වෙරන්නේ නැහැයි කියන එක තමයි මෙතනින් පෙන්නා. ඊළඟට තුන්වෙනි කාරණේ දුහාමුදුර පෙන්නවා අර කාම සංඥා, රූප සංඥා, අර දිට්ටි අනුසය වීමෙන් පස්සේ අපිට අර රූප සංඥාවන් කියනවා අපිට ඇති වෙන්නේ. ඒ රූප සංඥාව කියන්නේ රූපයට සුඛයයි කියලා අපි එකතු කරනවා. ඒ කියන්නේ මම මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා කියන එක. මේකත් කරන්නේ නැහැයි කියන එක. අර දිට්ටි අනුසයෙන් පස්සේ දැන් මම කියනවා මේකින්ද මම ඉඳ කැමති මේ රූපේ මට හොඳයි. මේක අඹ ගෙඩියක් ගත්තා වෙන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ අඹ ගෙඩිය කොටසක් පණුව කාලා තියෙන්න පුළුවන්. හැබැයි ගාන අඩු කරලා අර මුදලාලි දෙනවා නේද? එතකොට ඒකත් එක්ක දැන් මේක ඇල්ලා කපලා දාලා හරි මම මේකෙන් පවත්තාගෙන ඉන්නවා. මේ කුණු වෙච්ච අඹ ගෙඩියත් මම දැන් කියනවා සුඛයි කියලා. අඹ ගෙඩිය මට සුඛයි. පැත්තක් කුණු වෙලා. අපිට හම්බෙලා තියෙන ඔක්කොම පැත්තක් කුණු වෙලා තමයි. බැලුවාම ඇතුළම ඔක්කොම කුණුලා 23ක් නේද? මේ 23ක් තමයි අපි මේ සුඛයි කියලා කියන්නේ. එතකොට ඒකත් අයින් කරනවා කියන එක තමයි අර තුන්වෙනියට බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඊට පස්සේ අපි අහම්මම්ම ඉන්න තැන මේක පැහැදිලි කළා. මෙන්න මේ කෑල්ල තේරුම් ගත්තාම ඕගොල්ලෝ දන්නවා මේ අහංකාරය නිසා ඕගොල්ලන්ට මමංකාරය කියන එක ඇති වෙන්නේ කොහොමද කියන එක. මම පිරිමියායි කියලා හිතාගෙන කාන්තාව දෙස බැලීමේ ප්‍රශ්නේ. මම කාන්තාව කියලා හිතාගෙන පුරුෂයා දෙස බැලීමේ ප්‍රශ්නේ. ගහක් ගලක් දිහා බලනවා කියන එක නෙමෙයිනේ. මම ඇතුලේ තියාගෙන. එතකොට අහංකාරය මමංකාරය කියන දෙන්න ඕක අස්ස ගිහිල්ලා ඊනකට හැංගෙන ඔය දෙන්න. ඔය දෙන්න හැංගෙන එක තමයි අර පෙන්නුවේ. අහණුයි මමුනේ එක අහුවෙනවා කියවනේ. මේ ඩයග්‍රෑම් එකේ පෙන්නුවේ ඒක නේද? ඒ කියන්නේ මෙතෙන්දී අපි පෙන්නවා මෙතන මේ කාරණා තුන අර මේ මේ මේක මට මෙන්න මේක හොඳටම කල්පනා කරන්න. මොකද්ද අපි කියාගත්තේ? පෙරෝ මෝහේ. ලියාගත්තේ ඒක තියෙනවා පෙරෝ මෝහේ දෝෂ සහිතව ජීවත් වීම පාණාති පාදේ කියන්නේ. මේ කියන්නේ මොකද්ද? අපි පෙර පාණාති පාතිය කර කර ඉන්න නිසා, අදත්තා දානිය වගේ දේවල් කරගෙන ඉන්න නිසා තමයි එක පාරටම අපි අර මොකක් හරි එකක් සුබයි කියලා අපි ගන්න. එක පාරටම සුබයි කියලා ගත්තා. ඒ කියන්නේ කැරගෙන රෝදයක් කියලා හිතන්න ඕගොල්ලෝ. කැරගෙන රෝදය දැන් ඕගොල්ලෝ වාහනයක යනවා නම් එහෙම ඕගොල්ලෝ මේ මොකක් හරි රූපයක් දකින්න යන්න නේද දකි? හොඳට දකින්නේ නැහැ. මිනිස්සෙක් වුණත් එක පාරටම වේගෙන් යන ගමන් දකින්න ඕගොල්ලන්ට එක පාරට හිතෙන්න පුළුවන් ලස්සනයි කියලා. කාර් එක නවත්තලා බැලුවා නම් අයියෝ මෙයාගේ මෙතන ලප තියෙනවා, අරව තියෙනවා, මේව තියෙනවා ඔය කියලා පේනවා නේද? තැඹිලි ගිරියක් වුණත් අර යනකොට ආ තැඹිලි වල්ලක් කියනවා ළඟට ගිහිල්ලා බැලුවාම පේනවා. අයියෝ මේක මෝරූප එකක්. එහෙම නැත්නම් මේක පුරවල් වෙලා. එහෙම කියනවා නේද? අන්න අපි දුවන ගමන් බලන කතාවේ තමයි මේක තියෙන්නේ. දුවන්නේ නැතුව අපි හිමින් නතර වෙලා බලනවා. ඒක තමයි විමුක්ති චිත්තයක තියෙන්නේ. නතර වෙලා බලන්නේ. බැලුවාම පස්සේ පේනවා මේකේ ගති උත්ත නැහැ කියන එක. එතකොට මෙන්න මේ පෙරූ දේවල් නිසා ඕගලන්ට පේනවා පෙර පානාතිපා ඒ පෙරූ මෝහේ රෝගී සහිත සංඥාව මගේ කියලා ගත්ත අර සුභයි කියන එක මගේ කියලා ගත්ත සුභේම තමයි මේ රෝගී සහිත සංඥාව කියලා කියන්නේ. දෙතිස් කුණපයක් අසූචි ගොඩක්. ඒකනේ මේ සුභයි කියලා ගත්තේ අපි. ඒක ගත්තා. ඒක තමයි පානාතිපාතී කියන එක. ඒක නිසා අපිට සිද්ධ වෙනවා. මේක සඳහා මරා ගන්න යනවනේ නේද? ඕගලන්ට ආහාර නැත්තම් මරා ගන්න යනවනේ. ආ මේ වගේ ඕගලන්ට පේනවා. ඒ පෙරව මොහය කලින් මම මේ පෙරව සංස්කාරයන් නිසා මම අතීතයේ පානාතිපාතී කළා කියන එක. ඒව සහිතව තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට දැන් අවිද්‍යාව මම ලෝභ සහිතව ජීවත් වෙනවා. අදත්තා දානි. එතකොට මේකේ මේ උඩ ලයින් එක ඔයගලන්ට අහු වෙනවා. එතකොට මේ අදත්තා දානීය කියන එකට එනවා මේ. දැන් අවිද්‍යාව. පල්ලෙය ලයින් එකේ අර ඉස්සෙල්ලා කිව්ව කතාව තියෙනවා. මැද ලයින් එකේ එනවා ඒ කාමයේ වර්ධවා හැසිරීම, කාම සංඥා මේ ඇලීම, අභිනිවේෂය කියලා එකින් එනවා. එතකොට මෙතෙන්දී අපි පැහැදිලි කළා මේ තුන් ධර්මියම මේ ඉදන් සත්‍යාපි නිවස කායකාන්තයට ඇදිලා එනවා කියලා. ඒ කියන්නේ මේ අභිදිවේස කතාවයි අර සංස්කාර වලට ඇලීම කියන එකයි මේ අවිද්‍යාවයි මෝහයයි. එහෙමනම් මෙතෙන්දී ඕගලන්ට භාවනාවට එන්න ඕනේ හරිනම් සුඛපටිපදා කිප්පා විඤ්ඤාව. ඒ කියන්නේ සුඛපටිපදා කිප්පා විඤ්ඤාවෙට දැන් විඥාන ආහාර පාර දෙනවා. විඥාන ආහාර පාර ගන්නකොට ඒ විඥාන ආහාර ගැලවෙන්න නම් ඒකයි එන්න ඕනේ. විඥාන ආහාර පාර කියන එක ඕගොල්ලෝ බැලුවා නම් ඕගොල්ලන්ට පේනවා අර මුල අවිද්‍යාව තියෙනවා. ඒක පික්චර් එක මනසට ගන්න. මැද්දෙන් තියෙනවා ඉදන් සත්‍ය කියන එක. උඩින් තියෙනවා අවිද්‍යාව. යටින් තියෙනවා මෝහය. ඒක නේද මේ පෙන්වලා දීලා තියෙන්නේ. විඥාන ආහාරේ අවිද්‍යා යෝගී එහෙම තියෙන දැන තියෙනවා. ඉදන් සත්‍යයේ තියෙනවා මෝහය කියන එක. පල්ලෙහැන් තියෙනවා නේද? එතකොට මේ පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ සංස්කාර. එතකොට මේ පැත්තේ උඩින් ඉඳන් බල්ලයට අවිද්‍යාව නිසා මට ඉදන් සත්‍යයට එමක් කියන එක තියෙනවා. මම මෝහයෙන් කරකවන නිසා ආපහු ඉදන් සත්‍යයට ඇතුල් වෙනවා කියන එක තියෙනවා. ඊළඟට ගත්තාම ඔයගලන්ට පේනවා මේ අභිනිවේෂය කියන එක මේ සංස්කාරය හරියට නූලක් දාලා ඇද්දා වගේ. ඒවා ටික කොහොම යනවා මේකට. මේ වෙනකොට මේ පරාමාසික කාය ග්‍රන්ථයේ ඇතුළ වෙනකොට අර රූපේ සුඛ කතාව රූපේ අගයන් වේදනා අගයන් මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා. මෙයන් තනියම ඉන්නේ කෙනෙක් නෙමෙයි. පරාමාසයේ තියෙන්නේ ඒක. ඒ ඔක්කොම ගිහිල්ලා තියෙනවා. මතකද පරාමාසයේ තියෙන්නේ අර සීලබ්බත උපාදානේ. දැන් මම මේ ඉංජිනේරුවා වෙනවා. මම මෙහෙම වෙනවා. මම මේ හැම අල්ලගෙන තියෙනවා. ඒක ඔක්කොම මේක අසට ඇවිල්ලා තියෙනවා. අර බලන අවස්ථාවකත් ගත්තාම ප්‍රසන් මූමන්ට් එක ඔය ටික මේක අසෙත් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මේකට ඇදෙන්නේ. එතකොට මෙන්න මේ තුන් ධර්මය මේක ඇතුළට ඇදෙනවා කියන එක තේරුම් ගැනීම තමයි ඔයගලන්ට වැදගත් වෙන්නේ. මේක උනායින් පස්සේ වෙන්නේ මොකක්ද? මේ ප්‍රසන් මූමන්ට් එකේ මේක වෙන්නේ. ඉතින් ඒ අන්න එතෙන්දී මෙන්න මේකෙදි තමයි හරියටම ආනාපාන සති භාවනාව කරන කෙනෙකුට වැටහීම කියන එක ඇති වෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ආනාපාන සතිය ඔයගොල්ලෝ අහලා තියෙනේ. ආනාපාන සතිය කියනවා තියෙනවා. අහලා තියෙන පද දෙකයි. 16ක් තියෙනවා ඔබේ කාරණා. ඒ ආනාපාන සතිය තියෙනවානේ. අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. පේනව නේද? ඔතන තියෙනවා කියලා. ප්‍රසන්න මොහොතේ කියලා. තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් ඒක අමාරු නම් හිතන්න යන්න එපා. මම ඒක වැඩි පැහැදිලි කරන්නේ තමන්ම තමයි පුළුවන් නම් දක්ෂණ හොයාගන්න. එතකොට මෙන්න මේකට ඇදෙනවා කියන එක තමයි තියෙන්නේ. අර පටිනිස්සක් ගන්න පස්සේ කියන්නේ මේක මෙහෙම වෙනවා කියලා දැනලා අල්ල විසි කළා තමයි. ඉවත් කළා දානවා ඒක සම්පූර්ණයෙන්. ඒ තරම් දුරකට ඒක යනවා. එතකොට මේ භාවනාවට මෙන්න මේක ඇකිලෙනවා. මේ බෝලකූඩු ඇකිලීම තමයි ඔයගොල්ලෝ බලන්නේ. එතකොට මේක පටන් ගන්න මෙච්චර දුරට ඒ කියන්නේ දන්නේ නැති කෙනෙකුට උනත් ඒ කියන්නේ අර දවස් හතරේ වැඩසටහන කරලා නැති තයෝදම් සූත්‍රය බැලුවේ නැති එකෙම උනත් මේ පළවෙනි වාක්‍ය අල්ලගත්තත් ඇති. මොකද්ද කියන්නේ? අනිච්චා භික්කවේ කාම තුච්ච මුසා මෝසද මයා කත මේතම් බාලලාපන. මේ බාලයාගේ වචනයකින් ඉච්ඡාව මේ කාමයේ කියන එක අනිත්‍යයි. නැවත නැවතත් පුන පුනා මම කිරීමෙන් තමයි මේක වෙලා තියෙන්නේ. ඉතින් එතෙන්ද කල්පනා කරනවා මේ ඔක්කොම දේවල් මේ අම්මාකාරු කාමයන් කාම සංඥාව ඔක්කොම තියෙනවා. මේක නිසා මට ඇති වෙන්නේ අභිච්ඡා ව්‍යාපාද සාරම්භ කියන එක තමයි ඇති වෙන්නේ. මම මේකෙන් එළියට මේ මායාවේ කුරුකොඩේ මම ඉන්නේ නැහැ. ඒක හරියට ආවනම් ඒකත් ඇති. ඒකෙම පුළුවන් අර විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒකල ඉගෙන ගන්න පුළුවන් කියලා. ඒකට ධර්ම කාරණා දන්නා වූ අයට බොහෝ දුරට යන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් අයට අර බුදුහාමුදුරුවෝ කිව්වේ පළවෙනි එක අල්ලගත්තා. ඒක යන්න පුළුවන්කම